ඇත්තටම නුවණක් කියන කෙනාට ඒ තරම් අපහසු නැහැ. මම ඔය කියන්නේ අපිට සමහර විටක මේ ජීවිතේ අවුරුදු දෙක තුනක් කාලෙකින් අපි රොඩු ගන්න පුළුවන්. අපි උත්සාහවත් වුණොත් මේක අත්තර ගන්න අතු ගන්නත් අවුරුදු දෙක තුනක් යනවා නේද? නෑනේ. සමහර විට අවුරුදු දෙක තුනක දාපු පුණු කසල අපි පැයෙන් රේක් කරලා ගිනි තියලා අතු ගාලා පැයෙන් වැඩ කරනවා නේ. ඒ වගේ මුළු ජීවිතේ කාලය පුරාම සිද්ධ වෙච්ච මහා අකුසල් නුවණින් තියෙන කෙනෙකුට එක ඇයකින් මොහොතකින් දිනයකින් නුවණ හැටියට අතහැර ගන්නවා කියන්නේ ඒ තරම් එහෙම දෙයක් නෙමෙයි යඥාන සත්‍යෙමත්. ඉතින් ඔන්න දැන් නිවන් දකින්න, නිවන කියන්නේ මේකයි. නිවන් දකින්න නම් මෙන්න මේ වගේ ගමන කියා යුතුයි කියන තැන මම කියුවා. දැන් අපි කතා කරමු භාවනා. දැන් අපි දැන් සූදානම් වෙන්නේ භාවනා ගැන කතා කරන්නේ. දැන් භාවනා කරන්නේ මොකටද කියලා දැන් ප්‍රශ්නේ නැති වෙන්න ඕන. භාවනා කරනවා කියන්නේ ඇයි, භාවනා කරන්නේ මොකටද කියලා ප්‍රශ්නයක් එනවද කාටවත්? එහෙම තියෙනවනේ ඒකත් අපි කතා කරමු තව ටිකක් හරි. භාවනා කරනවා කියලා අපි මොකද්ද කරන්න ඕනේ කියලා කියනවද දැන්? එහෙම ප්‍රශ්නයක් නැහැ නේද? භාවනා කරනවා කියලා මොකක් හරි දෙයක් කරන්න ඕන නම් මොකද්ද කරන්නේ, මොකටද කරන්නේ, කොතනද යනකන්ද කරන්න ඕනේ කියන ප්‍රශ්නයක් දැන් අපිට ඉන්නේ නෑ අපව වෙන්න බෑ. කොයි දෙන දක්වාද කරන්න ඕනේ කියන ප්‍රශ්නයත් අපි උත්තරෙත් අපිට තියෙන්න ඕනේ. මොකක් සඳහාද කරන්නේ කියන උත්තරෙත් අපිට තියෙන්න ඕනේ. මේ දෙයයි කරන්න කියන උත්තරෙත් තියෙන්න ඕනේ. දුක පිරිසින් දකින්නයි ඕනේ. පොතෙක් දක්වාද කරන්න ඕනේ. රාගක්කේ දේශක්කේ මෝහක්කේ, රාග දේශ මෝහ දුර්වෙන තාක් කුමක් නිසාද? රාග දේශ මොහ දුරු වෙනකොට දුක නූපදින බවට පත් වෙන නිසා. මෙතනයි නිස්සාරව කියලා දැක්කා. මුලක් දැක්කා, මැදක් දැක්කා, කෙරවලක් දැක්කා. හරිද? මුල මැද තුනම දැන් නිසකයි නැට. දැන් ඉතින් ඉතුරු වුණා. ඊට පස්සේ කෘත්‍ය ඥානෙ. ඔන්න දැන් තියෙනවා කරන්න යන. දැන් සත්‍ය ඥානෙ හරි. දුක දැක්කා, දුක්ඛ සමුදය දැක්කා, දුක්ඛ නිරෝධය දැක්කා, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දැක්කා. දැන් එහෙනම් කෘත්‍ය ඥානෙදී දුක්ඛ පිරසින්ද දත යුක්තක්, දැන් සමුදය ප්‍රහාණය කළ යුක්තක්, නිරෝධය සාත් කළ යුක්තක්, මග වැඩි යුක්තක්. දැන් මේක කරන හැටි දැන් අපි ඉගෙන ගන්න. හරිද? දුක්ඛ පිරසින්ද දැක්ක යුතුයි. දුක්ඛ පිරසින්ද දකින්න දැන් ක්‍රම දෙකක් තියෙනවා. දැන් අපව මූල මතක තියෙන්න ඕනේ. දුක්ඛ පිරසින්ද දකින්නේ ඇයි කියලා ප්‍රශ්නෙ ඉන්න බෑ. දුක පිරසින් දකින්නේ මොකක් නිසාද කියන උත්තර ටික දෙනව නේද? මතකයි නේ? මේක කළාම මේ ධර්මේ නැතිනවා, මේ ධර්මේ නැතිනවා, මේ ධර්මේ සාත් වෙනවා. මේක සාත් කරන්න ඕන එකක්, මේක ප්‍රහාණය කරන්න ඕන එකක්, මේක පරිඤ්ඤය පිරසින් දකින්න ඕන එකක්. ඈ ඒක කිරීම මේක මග වඩනවා කියන එක. ඈ ඔන්න දැන් දුක පිරසින් දැක්ක යුතුයි කියන නුවණ, එහෙනම් මේක සාත් කරන්න, මේක පිරසින් දකින්න ඕන කියන දැන් න්යාවි. දැන් දුක පිරසින් දකින්න අපිට ක්‍රම දෙකක් වෙනවා. හරිද? ක්‍රම දෙකක් වෙන සමත විදර්ශනා. ඒකේ අර්ථයත් මහ ගැඹුරු නෑ. ඒක මෙහෙමයි. අපි ටිකක් ගමු. ඔකට කියනවා විදර්ශනා පූර්වංගම සමතය, සමත පූර්වංගම විදර්ශනාව කියලා හඳුන්වන්නේ. කෙනෙකුට මෙහෙමව පටන් ගන්නවා. කෙනෙකුට පුළුවන් අනේ මේ ඇහැ කියන්නේ මේ ආහාරය හටගත් එකක් නෙවෙයි. මේ ඇහැ කියන්නේ විරණ ස්වභාවය. ඇස් නොපිනියන ස්වභාවයෙන් යුක්තයි. මේක මේ ජරාව ස්වභාව කොට ඇති ධර්මතාවයක් නෙවෙයි. මේ ඇහැ කියන එකේ මේ නගන හැදෙන්න පුළුවන්, වේද හැදෙන්න පුළුවන්, නොවේ ලෙඩ රෝග හැදෙන එකක් නෙවෙයි. සියාදී ස්වභාව කොට ඇති නෙවෙයි. මේ ඇහැ ජීවත් වෙන්නේ මේක බිඳෙන්න පුළුවන්, කැඩෙන්න පුළුවන්, පළු දෙන්න පුළුවන්, කවදා හරි නැති වෙන මේ ඇහැ මරණය ස්වභාව කොට ඇති බව තේරුම් ගන්නක් නෙවෙයි කියලා මේ ඇහි ස්වභාවයේ ටික හොඳට බලන්න පුළුවන්. මේ ඇහැ අනිත්‍ය දෙයක් නේද, දුක් දෙයක් නේද, රෝග ස්වභාවයක් නේද, මරණ ස්වභාවයක් නේද, වියාදී ස්වභාවයේ දෙයක් නේද, හිස් දෙයක් නේද, ශූන්‍ය දෙයක් නේද, අර්ථ රහිත දෙයක් නේද, අර ශූන්‍ය දෙයක් නේද. මේ අර ද්වාචත්තාලිස ආකාර භාවනා කරන මේ විදිහට ඇහැගෙන හොඳට බලන නුවණින් සම්මර්ෂණය කරන එන්න මේ දැන් මගේ ඇහැ කියලා නෙමෙයි බලන්නේ. එයා දැක්කා මේ ඇහි මෙබඳු ස්වභාවය නුදන් නිසා ඇහැ මම කියන කෙලෙසියක් ඇති වෙලා තිබුණා කියන මෙච්චර කාලෙ. ඇහැ මම කියපු බව තමයි මෙයා දැක්ක දුකට හේතුව, තණ්හාව.
ඇහැමම නෙමෙයි. ඇහැ මම කියන බවමයි මේක තිබුණු සතරට ගෙන්ච හේතුව කියලායි දැක්කේ. ඒකට දකින්න හේතුව දැක්ක ඇහි නිබඳු ස්වභාවය නුත් දැක්කේ කියන. ඇහි නිබඳු ස්වභාවය සිහි කළ ඇහැ මමයි කියන මානසිකත්වයෙන් මිදෙන්නයි මේ යන්නේ දැන්. මේ තණ්හාව නැති වෙන්න යන්නේ. මිසක මගේ ඇහැ බලනවා නෙමෙයි ඈ. මොකද මේ දර්ශනයෙන් උනේ අපිට. මගේ ඇහක් බලනවා එහෙම නෙමෙයි. ඇහි යථා ස්වභාවය බලලා ඇහැ මගේ වෙච්ච බව නැති කරගන්න. කියන තැනටයි එන්නේ අන්තිමට. දොසේ කන දිව නාසය ශරීරයේ මෙහෙම බලනකොට දැන් මේක විදර්ශනාව මුල් කරගෙන යනවා. දැන් මේ විදර්ශනාවම පටන් ගන්නවා. මේ විතුන විදර්ශනා පූර්වංගම සමතේ. මෙහෙම කර කර යනකොට නීවරණ දුර වෙලා හිත සමාධි වෙනවා. සමාධි වෙලා මේ ඇහි ඇත්ත ඇති හැටි, කනේ ඇත්ත ඇති හැටි දැකලා කෙලතුන්ගේ මිදෙන බව වෙනවා. ඕකද කියනවා විදර්ශනා පූර්වංගම සමතේ. තව කෙනෙකුට බලන්න පුළුවන් මෙහෙම ඉරියාපතකම තමයි අපි නිගමනය කියමු. දැන් ඕක ගත්ත හැකි සත්‍ය සම්පජාන්නේ. ඉදිරියට යන කොටත් ආපහු වෙන කොටත් වටපිට බලන කොටත් අතපය හකුලන කොටත් දිගාරින කොට මේ හැම එකකම ජරා ස්වභාවය, වියාවි ස්වභාවය, මරණ ස්වභාවය මෙහෙම තියෙනවා. ඈ කනකොට, ඇඳුම් තලඳුම් අඳිනකොට, කනකොට, බොනකොට, රස විඳිනකොට, කඩා කනකොට, වැසිකිලි කැටිකිලි කරනකොට, මේ නිදා ගන්නකොට, ඇවිදිනකොට, නිදි ගන්නකොට මේ හැම වෙලාවෙම මේ විදිහට හොඳට සිහි කරනවා. මේකට කියනවා මොකද්ද? සති සම්පජාන. හොඳට සිහිය සහ නුවණින් යුක්තයි මේක දැන් විදර්ශනා පූර්වම්. විදර්ශනා මුල් වෙනවා. තවත් තියෙනවා කෙනෙක් අපි දැන් බලමු ඉරියාපත භාවනාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගච්ඡන්තෝ ගච්ඡාමිති පජානාති තිතුවා තිතුම්හිති පජානාති නිසින්නෝවා නිසින්නෝම්හිති පජානාති සයානෝවා සයානෝම්හිති පජානාති යතහ යතහව පනස්ස කායෝ පනිහිතෝ හෝති තතා තතනම් පජානාති. මෙයා දැන් හරි දක්ෂයි. මොකද්ද? යනකොට යන බවත් නුවණින් දැනගෙන කරන. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බවත් නුවණින් දැනගෙනමයි මෙයා කරන්නේ. හිටගෙන ඉන්නකොටත් නුවණින් දැනගෙන කරනවා. ඇවිදිනකොට නිදාගන්නකොට නුවණින් දැනගෙනම කරනවා. කොහොමද? මේ හැම වෙලාවෙම මේ උපදින්නේ දුකම උපදිනව නේද? පවතින්නේ දුකම පවතිනව නේද? නිරුද්ධ වෙන්නේ දුකම නිරුද්ධ වෙනව නේද කියන දර්ශනයකට එනවා. කොහොමද එන්නේ? අපි කියමුකෝ. දැන් මෙයා නුවණින් හිතන යම් වෙලාවක මේ ඉඳගෙන ඉච්චත් මේ ඉඳගෙන ඉරියව් දුක් වෙනව නේද? එහෙනම් මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව දුකක් වුණා නම් මේ දුක ආරම්භ වුණේ යම් මොහොතක නම් ඉඳගත් ඒ මොහොතේ නේද? ඉඳගෙන ඉන්න ඉරියව්ගේ ආරම්භය කියන්නේ දුකේ ආරම්භය නේද? ඉඳගෙන ඉන්න ඉරියව්වේ පැවැත්ම කියන දුකේ පැවැත්ම නේද? ඉඳගෙන ඉන්න ඉරියව්ව කෙරවලට මෙනකොට ඔන්න හොඳටම දුක. ඔන්න දැන් මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව අතහැරුණා කියලා කියන්නේ හිතගත්ත බව ඇති වුණා. දැන් එහෙනම් නිරුද්ධ වුණේ දුක. ඉඳගත්ත ඉරියව්වේ මුලක් නැදත් අගක් කියන කාරණා තුනම මෙයා දකින්න දුක හැටියට. නිරුද්ධ වෙලා තියෙන දුක, ඉපදිලා තියෙන දුක. හිතගත්ත කියන්නේ හිතගත්ත දුකේ ආරම්භය තමයි මේ. මේ දුකේ ආරම්භය මේ. හිතගෙනම ඉන්නකොට දැන් දුකක් වෙනවා නම් ඒ දුක ආරම්භුනේ කොතනින්ද? යම් මොහොතක නම් යම් චිත්තක්ෂණයක නම් හිතගත්තේ මේ දුකේ ආරම්භය කියලා දකින්න. මේ ඉරියව්වේ පැවැත්ම මොකක් හැටියට දකින්න? දුකේ පැවැත්ම කියලා දකින්න. මේ ඉරියව්ව කෙලවර මොකද්ද දකින්න? දුක කියලා දකින්න. ඔන්න ආපහු එහා පැත්තට දකින්නවා නිරුද්ධුනේ දුක, උපන්නේ දුක, පැවතුනේ දුක. මේ ඉරියව නිරුද්ධ වෙනවා කියලත් නිරුද්ධ වෙන්නේ අන්තිමට දුක. ආයෙත් ඇවිදින ඉරියව් හටගත්ත. ඇවිදිමින්ම හිතුව දුකක් එන්නේ නැද්ද? එනවා. මේ දුක පටන් ගත්තේ කොතනින්ද? යම් මොහොතක නම් ඇවිදින්න පටන් ගත්තේ ඒ මොහොතේ. ඔන්න එහෙනම් ඇවිදිමින්ම පටන් ගන්න එක දුක නේද? ඇවිදින්න පටන් ගත්ත එකත් දුක, ඇවිදිමින් පවතින එකත් දුක, ඒකේ කෙරවල දුක. මෙහෙම ගත්තාම හතර ඉරියව්වම පේනවා. එක ඉරියව්වක් නිරුද්ධ වෙනවා කියන්නේ දුක නිරුද්ධ වෙනවා. ඊතුරු ඉරියව්ව උපන්න කියන්නේ දුක උපදිනවා නේද කියලා මේ ටික දකින්න. ඊට පස්සේ වෙන කෙලෙසියක් දකින්න මෙතන. නිබඳු තැනක නේද අපි සැප විඳලා තියෙන්නේ. ඉඳගන්න ඉරියව්වේ දුකේ කෙරවලටත්, හිටගන්න ඉරියව්වේ දුකේ ආරම්භයත් කියන දෙක සාපේක්ෂව තමයි අපිට සැප ලැබිලා තියෙන්නේ. ඉඳගන්න ඉරියව්වේ කෙරවලට සාපේක්ෂව හිටගන්න ඉරියව්වේ මේ දුකේ ආරම්භය සැප හැටියටයි අපිට පේන්නේ. හිටගන්න ඉරියව්වේ දුක, ඒ දුකේ ආරම්භය අපිට සැප හැටියට පෙන්නලා තියෙන්නේ ඉස්සෙල්ලා ඉරියව්වේ කෙරවලට සාපේක්ෂව. අපිට දුක සැපක් කියලා පෙන්නලා තියෙනවා මිසක දුකේ අඩු වැඩි බවක් මෙතන තිබිලා තියෙනවා. සැප නෙමෙයි මේක තිබලා තියෙන දුක අඩු වැඩි බවක් තිබලා තියෙන ඉඳගන්න ඉරියව්වේ උපරිම දුකට සාපේක්ෂව හිතගන්න ඉරියව්වේ අඩු බවක් තියෙනවා මේ අඩු බව අපිට හම්බෙන්නේ සැප හැටියට නා මේක වැරදි බුදුහාමර කියන්නේ මේ දුක අඩු වැඩි දුකේ නානත්වයක් තියෙනවා දුකේ තියෙනවා වේමත්තතාවයක් වෙනස් බවක් මොකද්ද දුකේ අඩු බවක් තියෙනවා දුකේ වැඩි බවක් තියෙනවා ජඩි දුකක් තියෙනවා කියන්නේ පරිත්‍ත දුකක් තියෙනවා මහත් දුකක් තියෙනවා ඉඳගෙන ඉන්න ඉරියව්වේ කෙරවල උපරිම දුකයි හිතගන්න ඉරියව්වේ ආරම්භේ දුක අඩුයි දුක අඩු බව සැප හැටියට දැක්කොත් අපි අපිට දුක පෙනේද හොඳට බලන්න හිතගෙන ඉන්න ඉරියව්වම දුකයි කියන්නකො එකම ඉරියව්වේ අපිට ලෝභ දේශ මොහ ඇති නැහැ හිතගෙන ඉන්න ඉරියව්වේ මුල් ටික සැප හැටියට දකින්න ඒ ඉරියව්වේ කෙරවල දකින්න දුක හැටියට දැන් නම් හිතෙන් ඉන්න බෑ දුකයි කියලා ඒ ඉරියව්වේ කෙරවල දකින්න දුක හැටියට මැද රැවටිලා මැද මෝහයි එකම ඉරියව්වෙන් අපිට ඇවිල්ලා තියෙන ලෝභ දේශ මොහ නමුත් මෙතන ඇති වෙලා තියෙන්නේ දුකම ඉපදිලා දුකම පැවිදිලා දුකම නිරුද්ධ වෙලා ලෝකෙට හම්බෙලා තියෙන්නේ මොකද්ද සැපයි දුකයි උපේක්ෂාවයි ඇවිල්ලා තියෙන්නේ ලෝකෙට මුල් ටික සැප සැප හැටියට දකින්න ලෝභය කෙරවල දුක දුක හැටියට දකින්න ද්වේෂය උපේක්ෂාවයි මෝහයි හරිද දුකම ඉපද දුකම පැවිද දුකම නිරුද්ධ වෙන මේ අරමුණේ ලෝභ දේශ මොහ ඇති වෙලා ලෝභ දේශ මොහ ඇති වෙන්න හේතුව වුණා මොකද සැප දුක් උපේක්ෂා තුනක් හම්බෙලා මේ සැප දුක් උපේක්ෂා හම්බ වෙන බවම ක්ලේශාංශේ අපි ලෝභ දේශ මොහ නැති කරන්න උත්සාහවත් වුණාට සැප දුක් උපේක්ෂා කියලා තුනක් හම්බ වෙන තැන වැරදි කියලා හම්බ වෙන්නේ නැහැ අපිට මෙතන ක්ලේශාංශේ තියෙනවා ඇත්ත නොදැකීම මෙතන තියෙනවා කියලා දන්නේ නැහැ ඕකෙ මිදෙන්න අපි උත්සාහවත් වෙන්නේ නැහැ නමුත් බුදුහාමර කියනවා ඕකත් වැරදි ඕක සාසවයි ඒ කියන්නේ සැප වේදනා තියෙනතත් පුඤ්ඤාගි සංඛාර පෙනෙනවා මේ සැපේ ලබන්න කෙනෙක් හොඳ කරන බවකුත් නරක කරන බවකුත් කියන්නේ නැද්ද? සැපේ ලබන්න කෙනෙක් හොඳ දේවල් කරනවා. සැපේ ලබන්න කෙනෙක් නරක දේවල් කරනවා. වෙන්නේ නැද්ද එහෙම දේවල්? ඈ? රසට කැමමක් ගන්න කියලා සතෙක්මත්. නැත්නම් සැපවත් වෙන්න කියලා සින්දහන් කරනවා. සැප පේනකම් පුඤ්ඤාපි සංකාරයක් පේනවා. දුක පේනකම් පින් කරනවා පව් කරන බවක් පේනවා. මේ දුකේ මිදෙන්න කියලා කෙනෙක් පින් කරනවා. කෙනෙක් මේ දුකෙ මිදෙන්න කියලා මාළු අල්ලනවා ඈ එතකොට දුක නිසා සිම්පව් දෙකක් තෙනෙනවා ආනිජ්ජ ස්වභාවයක් උපේක්ෂා ස්වභාවයක් ඇතින ඇතිතත් මෝහයක් තෙනෙනවා ඇත්ත දුකින බව මේ තුල පේනවනේ නේද මේ උපේක්ෂාව වෙනමකුත් නැහැ නමුත් ඇත්ත දුකින බව මේ තුල නැත්ද ඒ කියන්නේ දුක මේකද දුකම තවද දුකම නිරුද්ධ වෙනවා ඒ ධර්මතාවය නුදන්න බව මේක නැද්ද තියෙනවා එහෙනම් සැප දුක් උපේක්ෂා කියන තුනම දත්ත යුතුයි අපි මේකේ පටිගානුසය මේ දුකේ තියෙනවා කියන වේගන උකුන්නේ මෙහෙම එකක් ආවේ නෑ අතන දන කම නිසා කියන සැපේ රාගානුසය තියෙනවා උපේක්ෂාවේ අවිජ්ජානුසය තියෙනවා අපි රාග දේශ මොහ නැති කළාට අනුසය නැති වෙන්නේ නෑ අනුසය කියප එකක් නැති වෙන්න නම් මොකද නැති ලෝකෝත්තර මාර්ගය ඒ කියන්නේ දුක්ඛේ ඥානම් වෙන්නුනේ හැම අරමුණක්ම දක්න දුක්ඛම ඉපද දුක්ඛම පවත දුක්ඛම නිරුද්ධ වෙනවා කියලා ඔන්න ওই විදිහට දෙමුණ බලන එක කමතහනක් කෙලින්ම නිවනම අවසන්කට පවතින බුදුහාමුදුරු දේශනා කරනවා ආය තථාගතයන් වහන්සේගේ වචන දෙකක් නේ මේකේ ලෝකයේ දේශකයන් වහන්සේලා දත් නැති කමයි මේ නිවන ලබා දෙන්න හේතුව මිසක අපිට මේ නිවන් දකින්න හේතු නැත්නම් නුවණ නැති කම නෙමෙයි මම අද දකින්නේ මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ගංගා යමුනා සරබු අචිරවති මහී වගේ ගංගාවන් පෙරදිගට හැරිලා පෙරදිගට නැමලා පෙරදිගට බරව පවතිනවා ඒ වගේ මහන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ නිවනට හැරිලා නිවනට නැමලා නිවනට බරව පවතිනවා කෙනෙක් මේ සතර සතිපට්ඨානෙ දැන් වඩනවා නම් ආයේ එයාට මුකුත් ප්‍රාර්ථනා මම දැන් මොකද කරන්න ඕනේ කතාවක් ඕන නිවනින්ම යවසන්නේ මේ ඒ දැන් මේ ටික කරලා දැන් මම මොකද කරන්න ඕනේ දැන් ඊට පස්සේ මොකද කරන්නේ කිසිම එකක් නැහැ මේ සාසන බුදුහාමුදුරන්ගෙන් කමඨහනක් අරගෙන ගියාම සමහර විට හාර මාසෙකට පස්සේ රහත් වෙලා ආවේ මොකද ඉතල හොඳට දර්ශනයක් තිබුණා දැන් මෙයා දුක්කම ඉපද දුක්කම පැවත දුක්කම නිරුද්ධ වෙන දුක්ඛේ අඥානං ගැලබෙනකොට මෙයාට දැන් සමුදියේ ප්‍රහාණය වෙනවා කියලා නුවණ තියෙනවා නුවණ නැද්ද ලෝභ දේශ මොහ නැති වෙනවා යම් මේ ක්ලේශ අනුසයක් තියෙනවා මේ අනුසයත් නැති වෙනවා කියලා නුවණ තියෙනවා සමුදියේ දුර වෙනවා සමුදියේ දුර වෙනවා කියන්නේ දුක නූපදින ස්වභාවයට පත් වෙනවා කියලා නුවණ නැද්ද තියෙනවා මේ දර්ශනේ අතහැරෙන්නේ නැහැ මෙයාට ඒ හින්දා මේ බුදුහාමුදුරු නිතරම ළඟ
ශාස්ත්‍රඥ වහන්සේ ධර්මයේ නිතරම ළඟ. එහෙනම් කිසි ගැටලුවක් නැහැ මෙයා. ඔන්න ওই විදිහට සතර සතිපට්ඨානේ කායම් පස්සනාව දුක්ඛ මේක දුකන්ටවද දුක මේක. නුබෝ කලකින් කල නොකිරුණොත් තමයි පිළිදුනේ ජීවිතය. අපිට වෙන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්ව දුකක් වෙනකොට හැඟ වෙන්න තැනක් අපිට තියෙනවා. අපි කලකිරෙන්නේ නැත්නම් අපිට සැපයි කියලා හම්බ වෙන තැනක් තියෙන හිත ගන්න ඉරියව්ව. ඒ හින්දායි අපිට මේ දුක දුකක් කියන නුවණ එන්නේ නැත්නම් මිදෙන්න අවශ්‍යතාවයක් නැත්තේ. හිතගෙන ඉන්න ඉරියව් දුකක් කියනකොට අපිට හැඟ වෙන්න වංචනික ධර්මයක් තියෙනවා. ඉඳගත්තුත් හොඳයි කියලා සැපක් අපිට හම්බ වෙනවා. ඒ හින්දා හැම වෙලාවෙම ශනික විසඳුම් තියෙනවා අපිට මේකට. ඒ පැත්ත දුක එනකොට මේ පැත්ත සැප හැටි දකින්න හේතුව දුවන්නේ නැද්ද? මෙච්චර කාලයක් කොහොම දුවදුව හිටියා. මේ පැත්තේ දුක එනකොට අර පැත්තට යන්න යනකොට ඒකත් දුකයි කියලා දැක්කොත් මෙහෙටත් දුකයි කියලා දැක්කොත් දැන් නෙමෙයිද මෙයා මැදින් පල්ලෙන්න තරක් නැද්ද කියලා හොයන්නේ. දැන් තමයි මේ අයින්ට ගිල හරියන්නේ නැහැ, මේ අයින්ට ගිල හරියන්නේ නැහැ කියලා මැද්දකින් කන්න යන්න යමක් නැහැ. ඒ හින්දා ඉඳගන්න ඉරියව්ව සැපයි කියලා දුකයි කියලා තේරුත් හිතගන්න එක සැපයි කියලා දැක්කොත් එහෙට පයින්. හිතගන්න එක දුකයි ඉඳගන්න එක සැපයි කියලා දැක්කොත් එහෙට පයින්. කොහොම තනතන ඉඳලා මේ දියු දෙකම දුකයි කියලා දැක්කොත් අන්න එදාට නම් මේ දෙකම මිදෙන්න කොහොමද කියන ප්‍රශ්නයක් එනවා නේ. ඒකනේ බුදුහාමර පෙන්වන ඊට පස්සේ අත නිද්දෙන් දුකේ සමග විසුද්ධිය එදාට දුකේ කලකිරෙන මෙන්න මේකයි නිවනට මඟ කියලා. එහෙනම් මොනද සතර ප්‍රතිපත්තිය? ඒක මේ සතර ප්‍රතිපත්තියනේ වඩන්නේ ඇයි? නිබ්බිතාව සඳහා, කලකිරීම සඳහා. කලකිරෙනකොට දුකේ නොයලෙනවා, මේ ඉරියව්වේ නොයලෙනවා, ඇහි නොයලෙනවා, කනේ දිවේ නාසයේ ශරීරේ නොයලෙනවා. නොයලෙනකොට මොකද වෙන්නේ? මිදෙනවා. මිදුණාම මොකද වෙන්නේ? මිදුණ කියන නුවන් එනවා. යතහ භූතම් පස්සන්තෝ නිබ්බින්දති නිබ්බින්දෙන් විරජ්ජති විරාගා විමුච්ඡති විමුත්තස්මි විමුත්ත නීති ඥානං නොහති. කින ජාති උසිතම් රක්මචරියං කතං කරණීය නාපරං ඉත්තත්තයි පජාන. කොහොම ලක්ෂණ නිවනට පෙන්නලා තියෙනවා. ඇත්ත ඇති හැටි දැක්කහම කලකිරෙනවා. ඇහැ මොකේද ඇත්ත ඇති හැටි දකින්නේ? ඇහි ඇත්ත ඇති හැටි දකින්නේ. බුදුන් දේශනා කරන මහණෙනි ඇහැ ඇත්ත ඇති හැටි නොදැන නොදැක දුක් කෙලවර කිරීමක් මම කියන්නේ වෙන්නේ නැහැ. කන දිව නාසය ශරීරයේ මනස ඇත්ත ඇති හැටි නොදැන නොදැක දුක් කෙලවර කිරීම නොකියම කියන. පැහැදිලිවම තියෙනවා. හරියට මේ ගානට බෙදලා අතට දීලා වගේ. ඒ කන එක දාන්නේ අපිට. එලා තියෙනසේ. මේක පටලගෙන. ඉතින් මේ ටික ඇත්ත ඇති හැටි දැක්කහම කලකිරෙනවා, කලකිරෙනවා, නොයලෙනවා, නොයලෙනකොට මිදෙනවා. මම මගේ කියන මානසිකත්වයෙන් මිදෙනවා, මිදුණා මිදෙනවා කියන නොයලෙනවා. ඊට පස්සේ මිදුණාම කියන තැන තියෙනවා මා දුමාකාර සනතිල්ල. ජීවත්ව ඉතිම ඇහැ කන දිව නාසය ශරීරයේ හිත කියන ආයතන හයේම මේ ලෝකේ සෝමේ සලායතන Nirodhe marunu කරන්න පුළුවන් දෙයක්. ඒ හිතට කියන ඵල හිත කියලා. ඒ හිත මේ ලෝකෙ තියෙන එක හිතකටවත් අයිති නැහැ. අරිහත් ඵල හිතින් මේ සලායතන Nirodhe marunu කරන්න පුළුවන්. ඕන වෙලාවට මේක අතහැරලා ඉන්නත් පුළුවන්. මම නිකන් මේක එහෙම ගන්න බෑ නිකන්. දල උපමාවක් දෙන්න. මේක අනුමානයෙන් බලගන්න. අපි කියමුකෝ නිර්වින්දන එන්නතක් එහෙම දුන්නොත් මේවා කැපුවට එහෙම රිදෙනවද අපිට? නෑ නේද? එතකොට සිහි ඇතුව ඕනම වෙලාවක කෙනෙකුට මෙතෙන්ටපත් වෙන්න පුළුවන්. සිහි ඇතුව නුවණ ඇතුව අපිට මේ නිින්දෙන් බෙහෙත් විකල කරන තැන සිහි ඇතුව නුවණ ඇතුව කෙනෙකුට මෙතන ඉන්න පුළුවන් වුණොත් මේ පැත්ත අපහැරලා මෙතනත් ඉන්නව ඕනි වෙලාවක් වුණොත් මේ ආයතනේ උපද්දවාගෙන ඇවිල්ලා පරිහරණයත් කරනවා. ඔකට පෙන්වන බොහොම ලස්සනට බුදුහාමුදුරුවෝ හොඳ උපමාවක් මහණෙනි උඹලට මම පෙර කතාවක් කියන්න කියලා මහණෙනි එක්තරා දවසක හැන්දෑවේ මේ ගංගානම් ගඟේ යූරේ උඩහතට ඉඳලා ඉබ්බෙක් ආවා හිමින් හිමින් පහතට. එනකොට මේ ගංගානම් ගඟේ පාත ඉඳලා උඩහට ආව නරියෙකු. නරිය දැක්ක ඉබ්බව, ඉබ්බ දැක්ක නරියව. දැකලා නරිය කල්පනා කෙරුවා ඉබ්බෙක් එනවා ළඟට ආපු දෙන් ආපු හැටියේ මේ මිනර ඉබ්බගේ ඔළුව හෝ කඩාගෙන කනවා, කකුලක් හෝ කඩාගෙන කනවා, අතක් හෝ කඩාගෙන කනවා කියලා නරිය හිතුවා. ඉබ්බා හිතුවා උඹ ඉන්නේ මගේ ඔළුවක් හෝ කකුලක් හෝ කඩාගෙන කන්ද, මම උඹට කන්න දෙන්නේ මේක හංග ගන්නවා කියලා හිතාගෙන ඇවිල්ලා නරිය ළඟට කිට්ටු වෙනකොටම ඉබ්බා මොකද කරන්නේ? තමන්ගේ අංග පහ කටු ඇතුළට ගත්තා. දැන් හරිය සද්ද නැතුව බලාගෙන ඉන්නවා. දැන් ඔළුව හෝ එළියට දායි දාපු ගමන් කඩාගෙන කනවා. කකුල හෝ එළියට දායි එකක්වත් කඩාගෙන කනවා කියලා බලාගෙන ඉබ්බ කල්පනා කරනවා. දැන් හරිය බලාගෙන නැති මම එකක් හරි එළියට දාන්නොත් කඩාගෙන කනවා කියලා. මම නෙමෙයි එකක්වත් එළියට දාන්න කියලා ඉන්නේ. කොහොම ඉඳලා ඈ වෙනකම් ඉබ්බ නෙමෙයි කටුවෙන් එළියට දැන්නේ ඔළුව. හරිය බලාගෙන ඉඳලා එහෙකට පස්සෙලා ගියා කියලා. මහන්නේ ඒ වගේ කුම්බෝ වංගානි සකේ කපාලේ සමෝධම් වික්කු මනෝවිතක්කේ. මහණෙනි ඒ වගේ මේ ඉබ්බා කබලේ අවයවයන් බහගත්තා වගේ මේ මනෝවිතක් හකුලවා ගන්න. මහණෙනි ඇහැ එළියට දාන්න එපා. කන එළියට දාන්න එපා. නාසය එළියට දාන්න එපා. දිව එළියට දාන්න එපා. ශරීරය එළියට දාන්න එපා. එළියට දැම්මොත් නරියට අහු වෙනවා වගේ පවිතු මාර්යයට අහු වෙනවා. මේවා හකුල ගන්න. හරිද? ඒ කියන්නේ කටු ඇතුළේ ඉන්නේ. ඒගි බොහොම ආරක්ෂිත තැනක ඉන්නේ. ඕනේ විලාවට එන්නත් පුළුවන්. මේක මහා කෙකුම පිටුරක් ඇති වුණා. ඒක බොහොම බුදුරජාණන් වහන්සේ ලස්සන දේශනා කරන මහණෙනි තථාගතයන් වහන්සේ ඒක නිර්මම් පාන්න කිතුට මේ රෝග හැදුලා තථාගතයන් වහන්සේ අධික වේදනාවක් ඇති වුණා. තථාගතයන් වහන්සේ එක්ම වේදනාවගේ අනිත්‍ය බලමින් මේ බොහොම පහසෙන් වාසය කළා. මහණෙනි මම මට පිටිතක් කරගත්ත ඕගොල්ලෝ පිටිතක් කරගත්ත කියලා. ඒ කියන්නේ මෙලොව ජීවිතයේ පව බුද්ධම විදිහට තනතෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අද එහෙම පුළුවන් ද අපිට මේ දුක විඳින්න වෙනව නේද? මේකේ කැක්කුම තුනක් වේදනාවක් ආවොත් හැඟෙන්න තැනක් අපිට තියෙනවද? විඳින්නම වෙනව. මොකද ඔළුව කකුල් අතපය හතර එකක් විතරක් විතිමිට නෙමෙයි පහම එළියට දාගෙන ඉන්නේ අපිට. අර ඉබ්බා කකුල් දෙකයි අත් දෙකයි ඔළුවයි ඔක්කොම විදියට දාගෙන වගේ මාර්යාට පහම කඩාගෙන ගන්න පුළුවන් තරගෙන මේ අපි ඉන්නේ. ඇහැකන් දිවනවා දිසරීදී මේ පහම විදියට දාගෙන. එතකොට මෙන්න මේක අංගව ගත්තා වගේ නිමුක්ති කියන දැන. සිහියතුව නුවණතුව ලෝකේ පරිහරණය කරනවා අපෝ විවේකේ නිවනට නඹුරු මනසකින් ඉන්නත් පුළුවන්. ඊට පස්සේ ඒ විමුක්ති අරමුණු කරන සිතද නිරුද්ධ කළා සිත් නැති බව තමයි කරන්න පුළුවන් ඕන. විමුක්තිය මේ අරියත් ඵලසිතින් ලෝක නිරෝධය අරමුණු කරලා ඉඳත් පුළුවන්. නිරෝධ සංඥාව. නිරෝධ සංඥාව අරමුණු කරන හිතේ නිරෝධිය බලන සිත් රූප දිනවන්නත් පුළුවන්. දැනකටම පත් වෙන්න පුළුවන්. එතකොට ඒකයි කියන්නේ මම නිවුණා සිසිදුනා කියලා කියන්නේ. මේ තරම් සංසිල්ලක් මොකද මතක තබා ගන්න බුදුහාමුදුරුවෝ තැනෙව්වේ මේ ජීවිතයේම ලබන විමුක්තියක් මිසක අනිත් ශාස්ත්‍රීය මහන්සිය නමක් වශයෙන් වගේ මරණයෙන් පස්සේ ලැබුණු විමුක්තියක් මේ ශාස්ත්‍රයේ නැහැ කියන එක හොඳට මතක තියාගන්න. ජීවත් වෙනකොට පුළුවන් තරම් දුක් විඳලා මරණයෙන් පස්සේ නම් විමුක්තිය ලැබෙන්නේ මේ ජීවිතයේ දුක් විඳිය යුතුම ධර්මයක් නම් මේ ශාස්ත්‍රයට කියන්න දෙපා අකාලිකයි කියලා. මේ ශාස්ත්‍රයට කියන්න දෙපා සාන්දිටිකයි කියලා. එන්න මේ එන්න මේක ඇවිල්ලා බලන්න කියලා පෙන්වන විදිය ගුණයක් මේ ශාස්ත්‍රයේ තියෙනවා කියලා කියන්න දෙපා එන්නේ. සංස්කෘතික කියන්නේ මෙලොවම විපාක ලැබෙනවා කියන්නේ. අපි ඔකේ බලන්නේ එහෙනම් අනාගතයට ජරා මරණ නැති වෙන්න කියලා. දුක නැතුව ඉඳගෙන අනාගතයටයි කිව්වොත් මේක සංස්කෘතිකයි කිව්ව හැකියි. අද හේතුව නැති කරන්න තියෙන ඵලය ලැබෙන අනාගතයට කිව්වොත් මේ සාසන සංස්කෘතිකයි. එහෙම කියන්න බෑ. එහෙනම් අපි චෝදනා කරන මේ සාසනෙට බොරුවට. එහෙම නෙමෙයි. අදම පුළුවන් මේ දුකේ නිවිමත් වෙන්න. දුක නැති වෙන්න දෙන්න. ඒ හිඳයි බුදුහාමුදුරුවෝ පල්ලංගැටිය දුක් විඳින්නේ වමනාවේ පහනට පැනලා පහන පැත්තක සියදි දුක් විඳිනවා. අපි අපේ කෙලෙස් හින්දා මේ ලෝකයට ඇවිල්ලා ලෝකේ උපාදාන කරගෙන ලෝකේ ඇතුළු කරගෙන මේ තුල ඉඳගෙන වමනාවෙන් නම් දුක් විඳින්නේ. බුදුහාමුදුරුවෝ ඒ සද්ධර්මයේවත් ඒ සද්ධර්ම දේශක මහා සංඝරත්නයවත් වරදක් නෙමෙයි. නිවනට යන මාර්ගවත් වරදක් නෙමෙයි. මේ දහම අහලා ජීවිතේ යුදා නොගන්න අපේම කාලකන්ති. සමහර විටක මම දකිනවා අපිට වඩා වාසනාවන්තයි අනිත් රටවල මිනිස්සු කියලා. ඇයි? ඒ මනුස්සයන්ට සමහර සද්ධර්මය අහුනොත් අවබෝධ කරගන්න හේතුව ඇති. ඇහිලා නැති නිසා. අපිට ඇහි ඇහිත් මේකට හිත නැමෙන්නේ නැත්නම් අපි මහව ඊට වඩා කලකන්නේ කියලා මට හිතෙනවා. මේ ලෝකේ සද්ධර්මය ඇහෙද්දිත් උත්සාහවත් නොවන බව අපිට තියෙනවා. අර මිනිස්සුන් ඉතව වාසනාභාගී බව ඇති. ඇයි අහුන සමායත අප්‍රමාදී වෙන්න පුළුවන් බව නේද? ඇයි මෙහෙම වෙන්නේ? අපිට මේ වීර්යය ඇති වෙන විදිහට ගහම අපි තේරුම් කරගන්න තිබෙනවා. එතකොට දැන් ඔන්න විදර්ශනා පූර්වංගම සමතේ තමයි
මේ වගේ දුක බලලා මේ ආයතන දුක හැටියට හෝ ඉරියව දුක හැටියට දුකම බලලා ඉවරලා කෙලෙස් නැති කරන දෙවි සාස් කරන්න පුළුවන් කෙනෙකුට එනවා. මේකට කියනවා විදර්ශන පුබංගෝ සමිතිය. දැන් මේක ගෙදර දොරේ කරන්න බැයිද? පුළුවන්. ඔන්න ওই විදිහට කළොත් විදර්ශන කරනවා. ගොඩ සමිතිය. කෙනෙක් ටිකක් දක්ෂ මදි මේක කරන්න. එහෙම. ඒ හින්දා එයා උපාය පිළිගෙනවා මම බුදු ගුණම වඩන. නැත්තම් මෛත්‍රී භාවනාවම කරනවා. එකයි කරන්න පුළුවන්. එකයිනේ ගොඩක් නෑ. ඒ හින්දා මට ලේසි. කියලා යද්දි එද්දි හතර ඉරියව් වුණම මෙච්චිතම වඩනවා. ගතේ තිතේ නිතින්නේ සුත්තේ ජාගරිතේ තුන්ින් දින භාවයේ මේ හැම වෙලාවෙම මෛත්‍රී භාවනාව කරනවා. නැත්තම් බුදු ගුණ, සංඝ ගුණ, දහම් ගුණ, ආනාපානසති මේ විදිහට සමතයක් වඩලා වඩලා හිතේ තියෙන විතරක නීවරණ කෙලෙස් අඩු කළා. අඩු වෙච්ච මනසකින් ඇහැ ගැන හොඳට බලනවා. කන ගැන බලලා ඔන්න මේක ඇත්ත ඇති හැටි දැකලා නිදෙන්න ක්‍රමයක් හදා ගන්නවා. මොකද මුල් ටික ගෙදර දොරේදී වැඩ කරද්දි මෙහෙම අර වගේ බලබල ඉන්නවට වඩා එකකම තහන කරන්නේ ලේසි. මේකද කියන සමත පූර්වංගම විදර්ශනා කියලා. මේ දෙකින්ම අර්ථ එකයි. එතකොට මෙහෙම කරන්නත් පුළුවන්. සමතය වඩලා විදර්ශනාට හද. මොකද මේ සමතයත් මේ ධර්ම පිටේ ගන්න මේ දර්ශනයකින් ඇවිල්ලා තියෙන්නේ. මේ සම්මා වායාමයේ තමයි මේකත් ඇවිත්. දැන් මේ සමතේවත් ලෞකික එහෙම නැහැ. තේරෙනවද? මොකද කරන්න ඕනේ මොකද්ද කියන දර්ශනයකින් යුක්තවයි මේ සමාධියත් මේ සමතයත් තියෙන්නේ. ඒ හින්දා මේක මේ ලෞකික සමාධියක් එහෙම නෙමෙයි මේ සමතයෙන් කියන්නේ. මෙයාට කෙනෙක් බුදු ගුණ වඩනවා නම් ඒකට කෙනෙක් මෛත්‍රිය මේ සුදුම විදිහට මේවා තියෙනවා. ඔය ඒ කියන්නේ ඔය ප්‍රශ්නේ මහාන බුදුරජාන් වහන්සේ කාලේ මේ භික්ෂුන් වහන්සේලා ගිහාම සමන බෞද්ධ ගෞතමෙන් මෛත්‍රී භාවනාව කියලා දෙනවා. අපිත් මෛත්‍රී භාවනාව කියලා දෙනවා. සමන බෞද්ධ ගෞතමව හතර දිසාවට උඩට යටට මෛත්‍රී කරන්න කියලා අපිත් කියන ශ්‍රාවකයන්ට එනවා. එහෙනම් සමන බෞද්ධ ගෞතමෙන් යපේ තියෙන වෙනස මොකන්ද කියලාම භික්ෂුන් වහන්සේලා දක්ෂ වැඩි ටිකක් හද්ද නැති ඇවිල්ලා එන ඇවිල්ලා බුදුහාමුදුරගෙන් අහනවා ස්වාමීන් වහන්සේ අන්තුතු පිළිවෙච්චි අපි මෙහෙම ඇහුවා. අපි මේ වචන පිළිගත්තුත් නෑ බැහැර කළෙත් නෑ ආවා. ඊට පස්සේ මහණෙනි අන්තුතු පිළිවෙච්චියන්ට කියන්නේ සමන බෞද්ධ ගෞතමයන්ගේ ශාසනයටත් ওই ශාසනයට අතර ලොකු වෙනසක් තියෙනවා. මේ ශාසනයට ගොඩක් කරුණු කියලා මම කෙටියෙන් කියන්නේ. මේක විවේක නිශ්චිත, විරාග නිශ්චිත, නිරෝධ නිශ්චිත, ඔස්සග්ග පරිණාම කොට මේ ශාසනයෙ මෙච්චිත තියෙන්නේ වඩන්නේ කියනවා. ඈ විවේකයට නැඹුරු වෙච්ච, විරාගයට නැඹුරු වෙච්ච, නිරෝධයට නිවනට නැඹුරු වෙච්ච කිලිස් අතහැරන විදිහටයි මෙච්චිත වඩන්නේ මේ ශාසනයෙ තියෙන්නේ කියනවා. මේ දර්ශනයකින් කියනවා. ඒ සංයුතනික ඇදීම සුත්. එතකොට අර මාත්‍ිත මේ මෙච්චිතත් අතර ලොකු වෙනසක් තියෙනවා. හැබැයි ওই දර්ශන මේ දර්ශනේ නැතුව කෙනෙක් මෛත්‍රීසිත වැදුවොත් ඒකයි අර කිල්ලම එකයි දෙක එකයි. නමුත් මේ දර්ශනේ ඇතුව මෙත්සිත වැදුවොත් ඒකයි ඒගොල්ලම එකයි වෙනවා. මෙනෙහි කරන මෙනෙහි කිරීම එකක් වෙන්න පුළුවන්. නමුත් දර්ශනේ ඇතුළ තියෙන ලොකු වෙනස. නේද? ඒ නිසායි මේ සමතය බැහැර යන්නේ. බැහැර එකක් වෙන්නේ. එතකොට සමත පූර්වංග විදර්ශනාව කියලා තියෙනවා. ඒ විදිහට කරන්න පුළුවන්. සමත භාවනාව සහ විදර්ශනාව භාවනාව කියලා දෙකක් තියෙනවා. මෙන්න මේ කරුණු දෙකම ප්‍රයෝගික කරගෙන දුක පිළිසිඳ දකින්න ඊට පස්සේ සමුදය ප්‍රහාණය වෙනවා. ඒකත් නුවණ යට තියෙනවා. සමුදය දුර වෙන තරමට නිරෝධය සාත් වෙනවා කියලා නුවණක් තියෙනවා. ඒ මට්ටමට මාර්ගය වැඩුණා කියන නුවණක් වෙනවා. මෙහෙම කළාට පස්සේ දුක පිළිසිඳ දැකලා ඉවර හුත්තටම මේ හැගෙන පිළිසිඳ දැක්කා. ධාතු ධාතු හැටියටම දැක්ක දුක දුක හැටියටම දැක්ක දවසක් එනවා. එදාට කෙලෙස් දුරු වෙලා ඉවරයි. නිරෝධය සාත් වෙලා ඉවරයි. මග වඩලා ඉවරයි. කලන්න දෙයක් නැහැ. එතෙන්ට කියන මහා සතර සම්පති කියලා. ඔය තැන දක්වායි බෞද්ධයාගේ දර්ශනය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නයිදම් භික්ඛවේ බ්‍රහ්මචර්යං ලාභසක්කාර සිලෝකානි සංසං න සීල සම්පදාන සංසං න ඥාන දස්සනානි සංසං න සමාධි සම්පදාන සංසං න ඥාන දස්සනානි සංසං යාචකෝ මේ භික්කවේ අකුප්පෝ චේතෝ විමුක්තියා ඒත දත්ත මිදම් භික්කවේ බ්‍රහ්මචරයන් ඒතන් සාරං ඒතන් පරියසන. මහණින් මගේ මේ ශාසනය තියෙන්නේ කෙනෙකුට මේ ලාභ සත්කාර ලබා ගන්න නෙමෙයි. මේ ශාසනයට ඇවිල්ලා තව කාගෙන් කාගෙන් ලාභ සත්කාර ලබා ගන්නත් නෙමෙයි මගේ මේ ශාසනය තියෙන්නේ. ඈ න ලාභ සත්කාර තිලෝකන්ත මහණින් මගේ මේ ශාසනය තියෙන්නේ කෙනෙකුට සිල්වත් බවෙන් අවසන් වෙන්න සීලේ සදහත් නෙමෙයි. න සමාධි සම්පදාන සංසං මම මගේ මේ සාසනේ තියෙන කොහොම හරි හිත සමාධි කරගන්න කමතහනක් කියන සමාධිය පිණිස නෙමෙයි මගේ මේ සාසනේ තියෙන්නේ. නේ ඥාන දර්ශනන්ත. මම මගේ මේ සාසනේ තියෙන ප්‍රඥාව කෙරවල කොටක් නෙමෙයි. ප්‍රඥාව දක්වන්නේ මගේ සාසනේ තියෙන කොහොම හරි නුණත් උනන්න හරි කියන තැනක නෑ මේ සාසනේ.
යාචකෝ මේ වික්කරය අකුප්පෝ චේතෝ විමුක්තිය හේතදත් මෙදම් වික්කේ බ්‍රහ්මචර්යං හේතං සාරං හේතං පරියෝනස්සානං මහණින්නි මේ යම් ස්ථිරු සිතේ නිදීමක් තියෙනවනම් අරිහත් ඵල චේතෝ විමුක්තියක් තියෙනවනම් මේ සදායි මේ සාසනේ තියෙන්නේ ඒතං මේ සාරං හේතං පරියෝසං මේකමයි මේ සාසනේ සාරය මේකයි මේ සාසනේ කෙලවර කියලා පෙන්නනවා එහෙනම් සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රි ශික්ෂාව උපයෝගී කරගෙන විමුක්ති ඥාන දර්ශන කියලා කරුණු දෙකම ලබන්න ඕනේ. ඒ හින්දා එහෙනම් මේ එක තැනකින්වත් මේ දර්ශනේ තියෙන කෙනා මුසපත් වෙන්නේ නැහැ. මාන්නයක් ඇති වෙන්නේ නැහැ. මම දැන් මෙපමණකින් කිව්වොත් දැන් හරි කියලා එතනකින් නතර වෙන්න. මගේ දැන් හිත ටික සමාධිය කියලා එතනින් නතර වෙන්නේ නැහැ. මම දැන් හොඳට සත්‍ය සුද්ධිය තියෙනවා. නවමෝහි දර්ශන ඥාන වැඩුවා කියලා එතනින් නතර වෙන්නේ මේ වලඩක් නෑ නේද? මේවා කරන්නේ යම් තැනක තේන්න නම් ඒ දර්ශනය තාම සම්පූර්ණ වෙලා නැහැ. එහෙනම් මේකත් මේ පෙන්වන පහුරකට මේ පහුර යන්න මේ කරපියල් යන නෙමෙයි අතාරින්න ඕනේ. මෙතෙන්ට ගියහම කියන තැන දර්ශනයක යන. ඒ හින්දා මෙයා ලෝකික යන කවර කතාවද ඉන්න මේ දහමවත් ඇරිලා නැහැ. එතකොට මෙන්න මේ වගේ දර්ශනයකින් විස්තර කරන්න පුළුවන්. ඔන්න ඔය ටික තමයි හරියටම විකාලේ හරි ඒ දෙකක් 10 වෙලාව අපි ටිකක් භාවනා කරමු. දැන් භාවනා සම්බන්ධව ඔය ප්‍රශ්න ගැන අහන්න පුළුවන් අපිට. දැන් හැබැයි ඔන්න මම භාවනාව කියන්නේ මොකද්ද, භාවනාව කරන්නේ ඇයි, කොතෙක් දක්වා කළ යුතුද? එතකොට එහෙනම් භාවනා කරනවා කියලා කළ යුත්තේ මොකද්ද කියන කරුණු ටිකත් ඔක්කොම කිව්වා. තේරෙන්නේ නැද්ද මම කිව්වා? හැබැයි නමුත් උදේට ප්‍රශ්නයක් නෑ, ආය අහන්න පුළුවන්. 14ක් හරි 100ක් හරි අහලා මේක තේරුම් කරගන්න කියන්නේ ඉතිරිය වටිනා මේ නගුණ විශ්වත් පද කාලේ. දැන් මේ ප්‍රශ්නයක් අපිට ඇති වෙලා තියෙනවා. ඔබ වහන්සේ දේශනා කළ දුක සහ දුකේ පැවැත්ම පිළිබඳ පැවැත්ම පැහැදිලි, නමුත් දුකෙන් මිදීම පිණිස අප විසින් කළ යුතු දේ තවමත් අපැහැදිලි බැවින් එම මාතෘකාව පිළිබඳ විස්තරාත්මක පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරන මෙන් මතක් කර සිටිනේ කියලා තියෙනවා. අපිට එතකොට මාර්ගය පිළිබඳව ටිකක් විස්තර කරමු. නමුත් ඒක ඉස්සර වෙලා මේ මුලින් අපේ දේශනාවට සම්බන්ධ නොවිච්ච අපේ පින්වත් පින්වතුන් කීප දෙනෙකුට ඊට පස්සේ පැමිණලා සිටින නිසා අපි නැවතත් ටිකක් අපි උදේ කළ දේශනාව ටිකක් ආපහු සම්මර්ෂණය කරලා බලමු. මොකද ඇත්තටම අපිට දුක පිළිබඳව හොඳට පැහැදිලි වුණොත් මාර්ගය පිළිබඳව පැහැදිලි වෙනවා ඉබේම. මොකද මාර්ගය කියලා අපිට හම්බ වෙන්නේ මේ දුක පිරිසිඳ දත යුත්තක්, තණ්හාව දුරු කළ යුත්තක්, නිවන සාත් කළ යුත්තක් කියන අදහසයි අපිට මාර්ගය කියලා හම්බ වෙන්නේ. එතකොට දුක පිරිසිඳ දකින්ද නම් අපි දුක කොහොම දුක කියන කාරණාව ගැන හොඳට දැනගන්න ඕන. දුක කියන කාරණාව දැනගන්න තමයි මේ දුක මේක දුක නේද කියන නුවණ එන්නේ. ඒ නිසා අපි උඩින් ඉහත කළ දේශනාව ගැන ආපහු අපි ටිකක් බලමු. එතනදී අපි මුලින්ම උදේ පටන් ගත්තේ, ඒ කියන්නේ භාවනා කරන්න ඉස්සෙල්ලා අපි දැනගත යුතු ධර්මතා ටිකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සත්‍ය කියලා දෙයක්. ඊට පස්සේ සත්‍ය දැක්කට පස්සේ තමයි මේ සත්‍ය සාත් කරන්ට මෙන්න මේ මෙහෙම කරන්නට ඕනේ කියලා වැඩ පිළිවෙලක් මාර්ගයක් පැනවිය, කෘත්‍ය ඥානයක් පැනවිය. එතකොට බුදුරජාණන් වහන්සේ පෙර නොයසූ විරු දහමක් පහළ වුණා, පහළ කරගත්තා කියලා පෙන්වපු සත්‍ය ඥානය මොකද්ද කියලා පෙන්වුවා. ඊට පස්සේ ඒක අපි විස්තර කළා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා මේ දුක කියන එක, මේ දුක ඇති වෙන්නේ මෙහෙමයි කියන කාරණාව අවබෝධ කරගත්තා. මේ දුක නැති වෙන්නේ, දුක නූපදින්න, දුක නිරුද්ධ වෙන්නේ මෙහෙමයි කියන කාරණාව අවබෝධ කරගත්තා. ඒ වගේම දුක නැති කිරීම සඳහා කරන්ට යන මාර්ගය කරන දේ මේ සම්මා දිට්ඨිය මුල් වෙච්ච මේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි කියලා අවබෝධ කරගත්තා. මේකට සත්‍ය ඥානය කියලා කියනවා. එහෙනම් මේ සත්‍ය ඥානය අපි තුලත් උපදින්න ඕනේ. මේක ඇත්තක්, මේ ඇත්ත නුවණ අපි තුලත් උපදින්නට ඕනේ. එතකොට අපි කොහොමද මේ සත්‍ය ඥානය පහළ කරගන්නේ, සත්‍ය ඥානය ඇති කරගන්නේ? එතකොට සම්මාදිට්ඨිය ඇතිවීමට කරුණු දෙකක් පෙන්වනවා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම. කල්‍යාණ මිත්‍ර අසුර සහ පරතෝ ഘോഷේ සම්මාදිට්ඨිය ඇති වෙන්නට නැත්නම් සත්‍ය ඥානය පහළ කරගන්නට උපකාර වන ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. කල්‍යාණ මිත්‍ර අසුර සහ අනුන්ගෙන් සද්ධර්මය අහන එක. මේක තමයි සත්‍ය ඥානය ඇති කරගන්නට නැත්නම් සම්මාදිට්ඨිය ඇති කරගන්නට හේතුව. ඊට පස්සේ මේ දැකීම තමන්ගේ දැකීමක් බවට පත් කරගන්න තමයි ප්‍රතිපදාවක් තියෙන්නේ. දැකීම තමන්ගේ දැකීමක් බවට පත් කරගන්න බැහැ ඇත්ත නොදැක්කොත්. අපි නිකමට කියමු කවදාවත් නොදැන්න කවදාවත් නොදැක්ක තැනක් තැනකට අපිට යන්න පුළුවන් කමක් නැහැ. යන්න ඉස්සෙල්ලා අපිට ඒ පිළිබඳව සහ ඒට යන මාර්ගය පිළිබඳ අසා දැනගැනීමක් අවශ්‍ය වෙනවා. එතකොට මේ දැනගත්තට පස්සේ තමයි අපිට ඒක දැකගන්න යන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි කවදාවත් දැකලා නැති කෙනෙක් ගැන අහන්න අපිට හම්බ වුණා. ඊට පස්සේ එයා හම්බෙද්දී මාවතත් අපි දැනගත්තා. දැන් අපිට පුළුවන් ඒ මාර්ගයේ ගිහිල්ලා යව දකින්න. එතකොට කවදාවත් නොදන්න දෙයක් නොදන්න කෙනෙක්ව අපිට හම්බෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා නිවන කියන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. නිවනට යන මාර්ගය මොකද්ද කියලා ඉස්සෙල්ලා දැනගන්නට ඕනේ. මේ දැනගන්න එකට කියන සත්‍ය ඥානය කියලා. අපි ඉස්සෙල්ලා නිවන කියන්නේ මොකද්ද කියන එක දැනගන්නට උත්සාහවත් වෙමු. නිවන කියන එක දැනගන්නට ඉස්සෙල්ලා අපේ ජීවිතයේ ඇත්ත ඇති ඇති මොකේ නිවනද මොකක නැතිවීමද කියන කරුණ අපිට අවශ්‍ය වෙනවා. මොකද අපි හැම දිනාටම තියෙන ප්‍රශ්නයක් තියෙනවා. මොකද දුක. එතකොට මෙන්න මේ ඉතල දුක පිරිසිඳ දකින්න ඕනේ අපි. දුක අවබෝධ කරගන්න ඕනේ. ඒ සඳහා තමයි බුදුරජාන් වහන්සේ මුලින්ම දේශනා කළේ ඉස්ලාම දුක්ඛ සත්‍ය කියලා. දුක්ඛ සත්‍ය කියුවා දේශනා කළා. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛං අපේ සංපයෝගෝ කියේ විප්‍රයෝගෝ දුක්ඛෝ යම්පිච්ච නලබති සම්පි දුක්ඛං සංකිතන පංච උපාදානකන්ද දුක්ඛ කියලා. දැන් මේවා අපි හොඳට අහලා තියෙනවා. මේවේ වචන අපි හොඳට දන්නවා. නමුත් අපිට මේ ධර්මයන් අපේ ජීවිතයෙන් හැම නිතරම පිටිපස්සෙන් එන ධර්මතාවයක් හැටියට පෙනිලා නැහැ. අපිට පේන්නේ අපි ඉපදිනවා, ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණයටපත් වෙනවා කියලා මේ විටින් විට හම්බ වෙන දුක. ඒ හින්දායි අපි කලකිරෙන්නේ නැත්තේ. විටක මේ දුක හම්බ වෙන්න පුළුවන්, විටක හම්බ වෙන්නේ නැහැ. ඒ හින්දා අපි කලකිරෙන්නේ නැහැ. මොකද දුක හම්බ නොවන අවස්ථාවත් අපේ ජීවිතේ තියෙන නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක්ඛ ලෝකෝපතිත්තු. ලෝකේ දුක මත පිහිටලා තියෙනවා කියලා. මේ කියපු දුක මතයි පිහිටලා තියෙන්නේ ලෝකේ කියන එක. කියන එක ඒක අපි පොඩ්ඩක් බලමු. කොහොමද ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කියලා මම විස්තර කළා සංයුත්ත නිකායේ තියෙන ආදිත්ත සූත්‍රය මුල් කරගෙන. ආදිත්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ඇස ඇවිල ගන්නා ලදි, රූපය ඇවිල ගන්නා ලදි කියලා. කුමකින්ද? ජාති, ජරා, ව්‍යාධි, ශෝක, මරණ, පරිදේව, දුක්ඛ, දෝමන, සුපායාසයන්ගෙන් ඇවිල ගන්නා ලදි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළාට නෙමෙයි, මේ ස්වාමීන් වහන්සේ කියනවට නෙමෙයි. දැන් අපි මේක ඇත්තටම ඇත්තද කියලා අපේ ජීවිතයෙන් බලන්න ඕනේ. අපි මේ ඇහැ අරගෙන බලමු. මේ ඇහැ කියන එක දිහා හොඳට බලන්න. ඇහැ උපන්න ධර්මයක්. හේතුන්ගෙන් හටගත් ධර්මයක්. උපදින්න ධර්මයක්. කුමක් නිසාද? ආහාරය නිසා හටගත් ධර්මතාවයක් ඇහැ කියන්නේ. ඇහැ එතකොට උපන්න ධර්මතාවයක් හටගත් එක. ඊට පස්සේ මේ ඇහැ දිරනවා නේද? ඇහැ ටික ටික නොපෙනී යන තත්ත්වයට පත් වෙනවා නම් ඇහැේ දිරන බවක් වෙනවා නම් මේක තමයි ජරාව. ජරා දුක බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මේ ඇහැ නිසා යම් ලෙඩ රෝග හැදෙන බවක් වෙනවා නම් මේක තමයි ව්‍යාධි කියලා පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ මේ ඇහැ නැති වෙන, ඇස් දෙක නැති වෙන, නැසෙන බවක් වෙනවා නම් මේක තමයි මේ ධර්මයන්ගේ මරණය කියලා පෙන්වන්නේ. ඊට පස්සේ මේ ඇහැ නිසා අප්‍රියමනාප රූප ගැටෙන බවක් වෙනවා නම්, ගැටීම නිසා දුක වෙනවා නම් මේක තමයි අපිහි සංපයෝග දුක්ඛෝ කියලා පෙන්වන්නේ. එතකොට මේ ඇහැ නිසා ප්‍රියමනාප රූප නොලැබීමේ දුකක් වෙනවා නම් මේ පිය විප්‍රයෝග දුක්ඛයක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඊට පස්සේ මේ ඇහැ නිසා ඇහැ සිහි කරගෙන ශෝක කරන්ඩ, හඬන්ඩ, වැළපෙන්ඩ පුළුවන් ධර්මතාවයයි නම් පින්වතුනි ඒකත් වෙනනවා මේ ඇහැම තියෙන දෝෂයක් කියලා.
එහෙන් බැලුවහම ඇහැ කියන්නේ ජාතිය ස්වභාව කොට, ජරාව ස්වභාව කොට, ව්‍යාධිය ලෙඩ රෝග ස්වභාව කොට, මරණය ස්වභාව කොට, ප්‍රියංගෙන් වෙන්වීම ස්වභාව, දුක ස්වභාව කොට, අප්‍රියං හා එක්වීම ස්වභාව කොට, ශෝක පරිදේ දුක් දුම්නස් උපායාස ස්වභාව කොට ඇති ධර්මතාවය. ඊට පස්සේ මේ කනත් එහෙමයි, නාසය දිව ශරීරය කියන මේ ධර්මතාවයත් ප්‍රත්‍යෙන් උපන්න එක. මේ හැම ධර්මතාවයක්ම දිරනවා. කන කන් නැහැ කියනවා, අතපය බලංගු නැතුව යන බවක් තියෙනවනේ, මේක තමයි ජරාව කියලා කියන්නේ. හැම රැලි වැටෙනවා, කෙස් ඉදෙනවා. එතකොට මෙන්න මේකට තමයි ජරාව කියලා කියන්නේ. එතකොට මේ රූපයේ ස්වභාවය. එතකොට මේ ශරීරයේ කනේ ඉඳලා මේ හැම ආයතනයකම යම් යම් ලෙඩ රෝග හැදෙන බවක් තියෙනවනම් මේක තමයි ව්‍යාධි කියලා කියන්නේ. මේ ආයතනයන්ගේ නැති වෙන බවක් තියෙනවනම් මේ ආයතනයන්ගේ බිඳෙන බවක් තියෙනවනම් මේකට තමයි මරණය කියලා කියන්නට වෙන්නේ. මේ කන දිව නාසය ශරීරය නිසා අප්‍රිය අමනාප ස්පර්ශයක්, ප්‍රියමනාප ස්පර්ශ නැති වෙන බවක් වෙනවනම් මේකට කියනවා අප්‍රිය සංපයෝග, විය විප්‍රයෝග දුක්ඛය යන ධර්මතාව කියලා. එතකොට මේ ධර්මතා ටික නිසා හඳන්ඩ වැළපෙන්න විලාප දෙන්න ශෝක කරන්න හම්බ වෙනවනම් මේ ධර්මයේ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස මුල් කොට පවතින ධර්මතා ටික හොඳට සිහි කළොත් තිම්මතුනි අපිට හම්බ වෙනවා ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මේ ධර්මතා ටික ජාතිය ස්වභාව කොට ඇති, ජරාව ස්වභාව කොට ඇති, ව්‍යාධිය ස්වභාව කොට ඇති, මරණයේ ස්වභාව කොට ඇති, අප්‍රියං හා එක්වීම ස්වභාව කොට ඇති, ප්‍රියංගෙන් වෙන්වීම ස්වභාව කොට ඇති, හිතන දේ නොලැබීම ස්වභාව කොට ඇති, ශෝක කිරීම හැඳීම වැළපීම දුක් දුම්න ස්වභාව කොට ඇති ධර්මතා ටිකක් කියලා පණවන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ මේ විදිහටයි මේ දුක හඳුනලා තියෙන්නේ. දුක කියනකොට කොහෙවත් තියෙන එකක් නෙමෙයි, බැහැර තියෙන එකක් නෙමෙයි, මේ ආයතන ටිකමයි. නමුත් දැන් අපිට දුක්ඛේ අඥානං, අපි මේ ධර්මයේ දුකයි කියලා දන්නේ නැහැ. අපිට දුක පිළිබඳ නුවණ නැහැ. අපි මේ ධර්මයේ මගේයි කියලා හිතාගෙන ඉන්නේ. ඇහැ මගේ කියලා, ඇහැ මම කියලා, ඇහැ මගේ ආත්මය කියලා. කන දිව නාසය ශරීරියත් මම මගේ ආත්මය කියලා හිතාගෙන ඉන්නේ. අන්තිමට අපි දන්නේ නැහැ අපි මේ දුකයි මම කියලා මගේ ආත්මය කියලා අල්ලගෙන ඉන්නේ කියලා. මම ඔකට මතක් කිරීමක් කළා. පළඟැටිය කවදාවත් දුකට කැමති නැහැ. එයා කැමති පහන් දැල්ලට. නමුත් Taman කැමති දේ ලබා ගත්තා කියලා පහන් දැල්ලට පැන්නොත් එයාට උරුම වෙලා තියෙන්නේ දුක. එතකොට නමුත් එයා දුකට කැමති නෙමෙයි ගියේ පහන් දැල්ලට කැමති. නමුත් පහන් දැල්ල කියන්නේ දුකක් නේද කියන නුවණ නැහැ. ඒ නිසා දුක්ඛේ අඥානම් බව නිසා තණ්හාව ඇති වෙලා දුක් ඌදේ සැප හැටියට එතෙන්ද පේන්නේ යාට. දුක දන්නේ, දුක දන්නේ නැතුවම මෙතෙන්ට පේන්නේ කොහොමද? දුක සැපක් හැටියට. සැපක් හැටියට පේනකොට ඒ දෙයට යනවා. එතකොට දුකේ බැඳෙනවා, දුක් විඳින්න වෙනවා. ඒ වගේම තමයි අපි කවුරුවත් කැමති නැහැ දුකට. අපි හැමෝම කැමති සැපට. අපි කවුරුවත් කැමති නැහැ දුකට. නමුත් අපි කවුරුත් කැමති ඇහැට. අපි කවුරුත් කැමති කනට, දිවට, නාසයට, ශරීරයට. අන්තිමට කන දිව නාසය ශරීරය කියන්නේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් වූ ධර්මයක් නම් අපි නොදන්නවා වුණාට අපි තණ්හා කරලා තියෙන්නේ මොකේදද? ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් වලට නේද? එහෙනම් දුකට තණ්හා කරන කෙනාට දුක නොලබුණොත්ද පුදුමේ ලැබුණොත්ද? දුක නොලබුණොත් පුදුමනේ තණ්හා කරනකොට. ඉතින් අපි මේ දුකයි කියලා දන්නේ නැහැ. දුක්ඛේ අඥානං, දුක්ඛේ අඥාන නිසා අපිට මේ දුක් වූ ධර්මයන් පෙනෙන්නේ සැප හැටියට, මගේ හැටියට. මගේ හැටියට පේනකොට, සැප හැටියට පේනකොට ඉබේමයි මේකට තණ්හාව ඇති වෙන්නේ. එතකොට තණ්හාව ඇති වුණාම මේ ධර්මයන් නිසා දැනුත් දුක් විඳිනවා. ආපහු මොකද වෙන්නේ? මේ තණ්හාව නිසාම නිබඳු ඇහැක් ආපහු හදාගන්නවා. නිබඳු විදියට කනක් දිවක් නාසය ශරීරයක් ආයෙත් හදාගන්නවා. ආයෙත් එතන දුක නොදන්න කම නිසා ආයෙත් තණ්හාව. ආයෙත් තණ්හාව නිසා එතනත් දුක් විඳලා මොකද වෙන්නේ? ආයෙත් හදාගන්න. එකම තණ්හාවකින් දෙපාරක් දුක් විඳිනවා අපි. මේ ඇහැ මගේ කියන මේ තණ්හාව නිසා අදත් මේ ඇහැ අරඹයා ශෝක කරනවා, වැළපෙනවා, දුක් වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ කාරණාවම හේතු කරගෙන නැවත ප්‍රතිසන්දි වශයෙන් පැමිණලා නැවත දුක් විඳිනවා. ඔකට පෙන්වනවා බුදුරජාන් වහන්සේ වට්ටමූලික තණ්හාව සහ සමුදාචාර තණ්හාව කියලා මේ දෙයාකාර තණ්හාවෙන් අපි දුක් විඳිනවා. ඒකට හේතුව මොකද්ද? දුක්ඛය අඥානං දුක දන්නේ නැතිකම. එතකොට යම්කිසි කෙනෙක් මේ මගේ දුක නෙමෙයි, මගේ ඇහැ නෙමෙයි, මේ ජීවිතයේ යථා ස්වභාවය දකිනවා, මේ ඇහැ කියන්නේ මෙබඳු ධර්මතාවයක් නේද, අපිට මාර්ගයේ ඉබේමයි හම්බ වෙන්නේ, භවනාවේ ඉබේමයි හම්බ වෙන්නේ, මේ ටික හොඳට තෝරගත්තාම අපිට හැම වෙලේම හිතන්න පුළුවන් නම් මේ පරිහරණය කරන්නේ ජරා මරණ ශෝක පරිදේ දුක්ගම්නස් නේද, උද්ගල භාවයේ ඉබේමයි අතහරින්නේ. මේ ඇහැ මම කියන ගතිය, මේ මගේ කියන එක, කන දිව නාසය ශරීරය මෙහෙම බලනකොට මගේ කියන හැඟීම ඉබේමයි ගෙවෙන්නේ. අපිට හැම වෙලේම මේක ඇත්ත ඇති හැටි හිතන්න බැයිද? පුළුවන්. මේ බොරුවක් හිතනවා නෙමෙයි, ඇත්තටම මේ රූපය මෙහෙම මෙහෙම හේතුන්ගෙන් හටගත් එකක් නේද. මේ රූපය මේ ආයතන ටික දිහාම බලලා එකින් ගොන්නම් ඇත්තටම මේක දිරනවා නේද, ඇත්තටම මේ ලෙඩ රෝග හැදෙනවා නේද, ඇත්තටම මේවා තියෙනකොට පවිතු අමනාප අප්‍රිය ස්පර්ශ වෙනවා නේද, මේ ප්‍රියමනාප ස්පර්ශ නොලැබෙනවා නේද, මේ නිසා අපිට හඳන්ඩ ගැලපෙන්න කරුණු උපදිනවා නේද, මේ විදිහට ගත්තාම තමන් පරිහරණය කරන්නේ මේ ටික නේද, මෙච්චර කාලයක් මේ ළඟ තිබිලා තියෙන්නේ මොනවද, ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ගම්නස් කියන නුවණ හොඳට එනවා. එම ආවහම තණ්හාව කියන එක හිබේමයි නැති වෙන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කළා මේක දුක, මේ ආයතන ටිකේ පැවැත්ම පෙන්වුවා දුකේ පැවැත්ම, ලෝකේ පැවැත්ම කියලා කිව්වේ මේ දුකේ පැවැත්ම කියලා පෙන්වුවා, ජාති ජරා මරණයන්ගේ පැවැත්ම කියලා පෙන්වුවා මේ ආයතන ටිකේ පැවැත්ම. මෙන්න මේ ටිකට පෙන්වුවා මේක දකින්න දුක කියලා. මේක තමයි ඇත්ත කිව්වා, දුක්ඛ සත්‍ය, දුක්ඛ ආර්ය සත්‍ය, මේක උතුම් උතුම් ඇත්තක් කිව්වා. කිසිම කෙනෙකුට නෑ බෑ කියන්න බැරි, වෙනස් වෙන්නේ නැති, දෙවියෙකුටවත් මාර්යෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් වෙනස් කරන්න බැරි ඇත්තක් මේ කාරණා මෙහෙම වෙනවා කියන එක. මේ කාරණා මෙහෙම වෙන්නේ නෑ කියන එක කිසිම කෙනෙකුට පනවන්න පුළුවන් කමක් නෑ, මේක මෙහෙම වෙනවමයි. ඒ ඇත්ත වෙනස් කරන්න බෑ කිව්වා. එතකොට ඒක අපිත් බලන්න මේක ඇත්තමද නැද්ද කියන එක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ දුක මේ ධර්මයන් නිසා අද දඬන්නේ වැළපෙන්නේ තණ්හාව නිසායි. එහෙනම් ඔය කරුණින්ම දැනගන්න මේව නැවත හදන්නේ ඔය තණ්හාවම නිසායි. දුක ඇති වෙන බව අද පේනවා නම් මේ ධර්මතාවයන් නිසා, මේ හේතුවම මූල කාරණාව කරගෙනයි නැවත මේ වගේ ඉපදීමක් වෙන්නේ. රූප බලන්න තියෙන කැමැත්ත නැත්තම් පහළට තියෙන කැමැත්ත නිසා නේද පළඟෙටි ඒකට පයින්නේ. ඒ සතට කැමැත්තක් නැත්තම් තණ්හාවක් නැත්තම් ඒකට පණීද නැහැ. එහෙනම් තණ්හාව නිසා යාට දුක ආවේ නේද? ඒ වගේ අපි මේ ඇහැ කන දිව නාසය ශරීරය කය කියන මේ ටිකට තියෙන තණ්හාව හිඳ ගන්න බැරි හින්දා තමයි නැවත අපි ආපහු මේ වගේ දුක් වූ ආයතන ටිකක් ඇති වෙන විදිහට කටයුතු කරන්නේ. ඊට පස්සේ මෙන්න මේ දුක කියන එක උපන්නට පස්සේ ආයි දුකෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ කියලා අපි බැලුවා. මං කිව්වා පෙරලෙන දෙයක් ඇතුලේ නොපෙරළී ඉන්න පුළුවන් කමක් නැහැ. පෙරලෙන දේ ඇතුලේ හිටියොත් මොකද වෙන්නේ? පෙරලෙනවමයි. දුක කියන එක උපන්නට පස්සේ දුක් නොවී ඉන්න පුළුවන් කමක් කාටවත් නැහැ. දුක් නොවිඳින්න පුළුවන් ධර්මතාවයක් කොහෙවත් එහෙම නැහැ. දුක උපන්නාම දුකේ ඇති බවක් දුක, දුකේ නැති බවක් දුක. දුක නැති බව සැප වෙනව නම් තව හොඳයි. කිසි ගැටලුව මෙච්චර අමාරුවක් නැහැ. දුක ඇති බව වගේම දුකේ නැති බවත් අපිට දුක, ඒක අපි දන්නේ. දැන් මේ කය පරිහරණය කරන්න ගියොත් අපිට දුක එන්නේ නැද්ද? බඩගින්න පිපාසයේ මේ ඉස්සලා කිව්ව දුක් ටික ඔක්කොම පවතිනවා නේ. හොඳයි මේ ජීවිතේ නැති වෙන්න ගියොත්, මැරෙන්න ගියොත් ඒක සැපද අපිට? ඒක නැති බවත් අපිට දුක නේ. එතකොට මේ දුකේ ඇති බවත් අපිට දුක, දුකේ නැති බවත් අපිට දුක. දුකට කොච්චර තණ්හාවද කියනවනේ, මේ දුක නැති වෙද්දි එහෙම දෙනවද අපි? ආයි පුදුම කැමැත්තක් තියෙන්නේ. කවුරුත් කැමතිද මේ ටික නැති වෙනවට? නැහැ. ඒ කියන්නේ එච්චරට ආශාවෙන් තමයි අපි දුක පවත්න්නේ. එච්චරට කැමැත්තකින් දුක රැකගන්නේ. බොහොම අමාරුවෙන් රැකගත්ත දුකෙන් දුක් නොවිඳින්න පුළුවන්ද නේද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක කියන එක, ඒකයි දුක්ඛේ අඥානං කියලා කිව්වේ. මෙච්චර දුක අපේ අර පළඟැටිය දුක කියන එක නොදන්න කම නිසා මේ තරම් තණ්හාවක් ඇති වෙලා වගේ මේ පරිහරණය කරන දුක නේද කියන කරුණ නොදන්න කමට බුද්ධම තණ්හාවක් අපිට මේකට ඇති වෙලා තියෙන්නේ දුක්ඛේ අඥානං කම නිසා. ඕකට මම තව උපමාවක් කිව්වා. ගිනි ගොඩක් ඇතුළට ගියාම පිච්චි නොපිච්චෙන්න උත්සාහවත් වුණත් නොවුනත් පිච්චෙනවා කියලා. දෙන්නේ ගිනි ගොඩක් ඇතුළට ගියොත් ගිහිල්ලා දැන් එක්කෙනෙක් ගිනි ගොඩේ ඒ පැත්තට මේ පැත්තට ඒ පැත්තට මේ පැත්තට පැනපැන නොපිච්චෙන්න උත්සාහවත් වෙනවා. එයත් පිච්චෙනවා. කෙනෙක් කිසිම උත්සාහයක් නැතුව ඉන්නවා. එයත් පිච්චෙනවා. කුමක් නිසාද? දෙන්නම ඉන්නේ ගිනි ගොඩ ඇතුලේ නිසා. ගිනි ගොඩ ඇතුළට ගිහිල්ලා නම් ගින්නෙන් බේරෙන්න උත්සාහවත් වුණත් නොවුනත් පිච්චෙනවා. ඒ වගේ ජරා මරණ ශෝක පරිදේව ස්වභාව කොට ඇති මේ ධර්මයේ උපද්ද ගත්තනම් ඉපදිලා නම් තියෙන්නේ දැන් දුක නැතුව ඉන්න කියලා හැදුවත් නැතත් දුක් විඳින්න වෙනවා. ඒකයි මේ ආයතන ටික මම කියලා ඉන්න මේ ලෝක දිහා බලන්ද දේපොළ වස්තුව හරක බාන ඉඩකඩම් මිල මුදල් හොයලා දුක නැතුව ඉන්න උත්සාහවත් වෙනවා. සමහර කෙනෙක් උත්සාහවත් නොවි ඉන්නවා. මේ දෙන්නම එක විදිහටම ලෙඩ වෙනවා, මහලු වෙන, මරණයටපත් වෙන මේ දුක් විඳිනවා. ඒකයි බුදුරජාන් වහන්සේ මේ දුක කියක එක නැවත නැවත විස්තර කරේ. මේක හරියට මේ අර කතාවක් කියන්නේ ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩිය කියලා. පුවක් ගෙඩියට ඒ පැත්තට යන්නත් දැ මේ පැත්තට යන්නත් ගිහලා බේරෙන්න පුළුවන් කමක් නැහැ. දුක කියන එක උපන්න දුකේ ඒ පැත්තෙන්වත් මේ පැත්තෙන්වත් දෙකෙන් එක පැත්තකින්වත් බේරෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසාමයි දුක කියන්නේ. බැරි වෙලා මේ දුකට දුක ඇතුලේ කොතනක හෝ බේරලා ඉන්න පුළුවන් කමක් තිබුණා නම් මේක දුකක් වෙන්නේ නැහැ. ඇත්තටම අපි දකින විදිහට අද අපිට හැඟවිලා ඉන්න තැන් තියෙනවා. බඩගින්න දුකක් වෙනකොට අපිට ඒ දුකෙන් බේරෙන්න තියෙනව මොකද්ද? බඩගිනි නැතිකම. පිපාසය දුකක් වෙනකොට අපිට ඒ දුකෙන් බේරෙන්න තියෙනව පිපාසය නැතිකම. නමුත් බුදුහාමුදුරන්ගේ දේශනාව ඔක නෙමෙයි. බුදුහාමුදුරන්ගේ දේශනාවේ හැඟවෙන්න තැනක් නැහැ. බඩගින්න දුකක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බඩගින්න නැති බවද දුකක් කියලා බුදුහාමුදුරු දේශනා කළා. ඇයි ඒ? බඩගින්න දුක බඩගින්න නැති බවේ සැපක් ඇති වෙලා තියෙනවා නම් මේ සැපයත් අනිත්‍යයි කියලා පෙන්වනවා. ඇයි ඒ? බඩගින්න නැති සැපේ අපිට ඇති වෙලා තියෙන්නේ බඩගින්න නැතයි කියන ප්‍රත්‍ය නිසායි. ඒක ටිකක් ගැඹුරුයි. බඩගින්න නැතිකම අර අපි කිව්වේ අඳුර නැතයි කියන කමින් නම් ආලෝකය ඇති වෙලා තියෙන්නේ. දැන් මේ ආලෝකය කියපේ හේතුන්ගෙන් හටගත් එක. අඳුර ඇති වෙන්න තියෙන හේතු ටික ආපහු ඇති වෙනකොට ආලෝකය නැති වෙනවා නේ? එහෙම නේද? එතකොට අඳුර කියපු එක ඇති උනේ ආලෝකය නැතිවීමෙන් නම්. අපි අඳුර කියන තැනට සතුටින් ඉන්නවා කියන්නකො. දැන් මේ අපි සතුටු වෙන තැන ඇති උනේ ආලෝකය නැතිවීමෙන්. මේ ධර්මයේ නැතිවීමෙන් ඇතිවෙච්ච මේ බවට අපි සතුටුයි දැන්. ආලෝකය නැති බවින් ඇතිවෙච්ච අඳුර බවක් තියෙනවා නම් දැන් මේ අඳුර බවට අපි සතුටුයි. දැන් අපි සතුටු වෙන්නේ හේතුන්ගෙන් උපන්න දෙයකට. මොකක්ද හේතුව? ආලෝකය නැතයි කියන ප්‍රත්‍ය නිසා ඇතිවෙච්ච දෙයකින්. ඔන්න දැන් ආලෝකය ඇති වෙන්න හේතු වෙන හේතු ටික ඇති වෙනකොට ආලෝකය ඇති වෙනකොට ඒ ධර්ම නැතිවීම කියන එක නැති වෙනවා. ඒ කියන්නේ දැන් අඳුර කියපු කාරණාව නැති වෙනකොට අපේ කැමැත්ත තමයි නැති වෙන්නේ. දුක තමයි නැති වෙන්නේ. ඒ වගේ තමයි මම මතක් කළේ බඩගින්න දුක අපිට සැප හැටියට පෙවුනේ බඩගිනි නැති බව. බඩගිනි නැති බවේ සැපය අපිට ඇති උනේ කොහොමද? බඩගින්න නැතයි කියන කමින්නේ. මේ ධර්මයන්ගේ නැති බවින් තමයි අපිට මේ සැප බව ඇති වෙලා තියෙන්නේ. නං දැන් බඩගින්න නැති වෙන්න තියෙන හේතු ටික ආයෙත් හැදෙනකොට බඩගින්න නැති බවේ සැපය අපිට නැති වෙනවනේ නේද? එතකොට යම් සැපයක් නැති වෙනව නම් ඒක සැපද? ඒක දුකයි. එහෙනම් බඩගින්න නැති බවත් අපිට දුක නෙමෙයිද? අපි කලකිරෙන්නේ නැත්තේ බඩගින්න විතරයිනේ අපි දුක කියලා දකින්නේ. බඩගින්න නැති බවේ එන සැපයක් තියෙනව නම් ඒ සැපේ ද අනිත්‍ය වෙන නිසා දුකයි කියලා දැක්කොත් අපි බඩගින්නේ කලකිරෙන්නේ දෙවරක් නැතුව. ඒ කියන්නේ ලෝකෙමයි කලකිරෙන්නේ. නමුත් අපිට දැන් ජීවිතේ කලකිරෙන්නේ නැත්තේ මෝඩකම නිසා. විපාසයේ විතරයි අපි කලකිරෙන්නේ. විපාසයේ නැතිවීමෙන් ඇති වෙන සැපයක් තියෙනවනම් මේ සැපේද නැති වෙනවා කියලා දන්නේ නැහැ. ඇයි? විපාසයේ නැතිවීමෙන් යම් සැපක් ආවනම් ආයෙත් විපාසයට ඇති වෙන්න තියෙන හේතු ටික ඇති වෙනකොට විපාසය ඇති වෙනවා. එතකොට මොකද වෙන්නේ? විපාසය නැතිවීමෙන් ආපු සැප නැති වෙලා දැන්. එහෙනම් මේ කියන්නේ. එතකොට මේක බොහොම يعني බුදුදහම අර්ථ හරි ගැඹුරුයි කියලා කිව්වේ ඒකයි ඈ. මෙන්න මේ තැනකට ගියාම බුදුරජාන් වහන්සේ පෙන්නනවා ආයෙ දැන් මේ දුකින් ගැලවෙන්න කිසිම තැනක් නැහැ, කිසිම පිහිටක් නැහැ, කිසිම සරණක් නැහැ ලෝකෙට. එකයි ඔන්න උතෙන්ට આવුත් තමයි තුනුරුවන්ගේ වටිනාකම ඒකාන්තෙන් ආට පෙන්නේ බුදුහාමුදුරු වැර වෙන ගැලවෙන්න තැනක් වෙන පිහිටට තැනක් ආයි ලෝකේ නෑ නේද කියලා. මොකද ලෝකෙ ගැලවෙන්න තැන් තියෙන තාක් හැංගි හැංගි ඉන්නවා අපි. බඩගින්න දුක වෙනකොට බඩගින් නැති බව සැපක් වෙනකොට එතන හැංගි හැංගි ඉන්නවා අපි. නමුත් යම් දවසක මේ නුවණ આવොත් ලෝකෙන් ආයි මිදෙන්න හැම තැනක යාට කිසිම දවසක හම්බ වෙන්නේ නෑ. මෙන්න මේ වගේ තැනකින් බුදුහාමුදුරු පෙන්නවා ගිනිගොඩ ඇතුළට ගිහිල්ලා නම් පිච්චෙන්න උත්සාහවත් වුණත් නොපිච්චෙන්න උත්සාහවත් වුණත් නැතත් පිච්චෙනවා. දැන් දේපොළ වස්තු හරක බාන ඉඩකඩම් මිලමුදල් එකතු කරලා දුක නැතුවේ ඉඳ හිටියත් එයත් කිසිම උත්සාහයක් නැතුව කෙනෙක් හිටියොත් එයත් දෙන්නම එකසේම ජරා මරණ ශෝක පරිදේ දුක්වලට අසු වෙන දුක් විඳින්න වෙනවා කියලා පෙන්වනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ තරම් අතරක් නැතුව ගැළවෙන්න කිසිම දෙයක් නැති විදිහේ මේ වගේ උගුලකට අහුුනේ දුකකට අහුුනේ කුමක් නිසාද? මේ තණ්හාව නිසායි කියලා පෙන්නනවා. මේ තණ්හාව කියපු එක දකින්න කිව්වා විසගොර සර්පෙක් හැටියට. සතුරෙක් හැටියට, වදකෙක් හැටියට. තමන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හතුරෙක් හතුරෙකුට යමක් කරයි නම්, වෛරකාරෙක් වෛරකාරෙකුට යමක් කරයි නම් ඒක වැඩි අනර්ථයක් කරනවා. වර්ධවා පිළිපන්න හිත රාගදේශ මොහ අනුව ගිය මේ හිත ඊට වඩා වැඩියමක් කරනවා. මොකද අනව රාග්‍ර වූ සංසාරික ජරා මරණ දුකට තමයි වැදලා දානවා. එතකොට දුකට හේතුව පින්නවා තණ්හාව. තණ්හාව කියනකොට එකම තණ්හාවෙන් දෙවරක් දුක් විඳිනවා කියලා පින්නවා. දැන් මේ ධර්මයන් කෙරෙහි යති කරගන්න තණ්හාව නිසා අදද මේවා කැඩෙනකොට බිඳෙනකොට අඬන විලාපොත් දෙන බවත් පින්නවා. ඒ තණ්හාව මුදව් වෙලා මතුවාපහු මේ වගේ ප්‍රතිසන්දියට ගිහිල්ලා ජරා මරණ දුකත් ඇති කරගන්න බවත් පෙන්වුවා. දුකට හේතුව මේකයි කියලා පෙන්වුවා. ඊට පස්සේ දුකේ නැති කිරීම පෙන්වුවා බුදුරජාණන් වහන්සේ. මේ තණ්හාව නැති කළොත් අදද මේ අඬන වැළපෙන මේ දුක නැති වෙනවා. මතුවට මේ දුක නූපදින ස්වභාවයට පත් කරන්න පුළුවන්. ඇහැ කන දිව නාසය ශරීරය නූපදින ස්වභාවයට පත් කරන්න පුළුවන්. යම් හේතුවක් නිසා ඵලයක් හටගන්නකොට හේතුව නැති වුනොත් ඵලෙට මොකද වෙන්නේ? හේතුවක් නිසා ඵලයක් හටගන්නවා. හේතුව නැති වුනොත් ඵලෙට මොකද වෙන්නේ? ඈ? ඵලෙ නැති වෙනවයි කිව්වොත් වැරදි. ඵලෙ ඇති වෙන්නේ නැහැ. නූපදිනවා. මෙන්න මේක තමයි ඇත්ත. උපදින්න තියෙන හේතුව නැහැ. මම අර මතක් කළේ ගයක් කියන එක හදන්නේ gadol weli siminti ටික නිසා නම් gadol weli siminti නැතිකොලොත් ගේ කියන එක උපදින්න තියෙන හේතුව නැති වුණා. මෙච්චර කාලයක් තණ්හාව නිසා නම් මේ දුක උපන්නේ. දුක කිව්වේ මොකද්ද? මේ ස්පර්ශ ආයතන හය ඉපදීම දුකේ ඉපදීමයි කිව්වා. ස්පර්ශ ආයතන හය ඉපදීම ලෝකේ ඉපදීමයි කිව්වා. ස්පර්ශ ආයතන හය ඉපදීම ස්පර්ශ ආයතන හය කියනවා තේරෙනවා නේද? ඇහැ කන දිව නාසය ශරීරය මේ ආයතන හය ඉපදීම සියල්ල ඉපදීමයි කිව්වා. ඇති වෙන ස්වභාවයෙන් යුක්ත හැම දෙයක්ම හම්බ වෙන්නේ අපිට මේ ධර්මතාව ටික නිසායි. මේ ස්පර්ශ ආයතන හය ඉපදීම ජරා මරණයන්ගේ ඉපදීමයි කියලා පෙන්වුවා. එතකොට මේ දුක උපන්නේ, මේ ලෝකේ උපන්නේ, ජරා මරණ උපන්නේ තණ්හාව නිසා නම්. තණ්හාව නැතිකොලොත්, gadol weli siminti නැතිකොලොත් ගේ නූපදිනවා වගේ තණ්හාව අද නැති කරන්න පුළුවන් වුණොත්, තණ්හාව නැතිකොලොත් දුක නූපදිනවා. මේ ස්පර්ශ ආයතනය නූපදිනවා, ලෝකය නූපදිනවා, සියල්ලේ හට නොගැනීමක් වෙනවා, ජරා මරණයන්ගේ පහළ නොවීමක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. මේ ජරා මරණයන්ගේ පහළ නොවීමක් වෙයි නම්, නොහට ගැම්මක් වෙයි නම්, මේකට කියනවා අසංකත ධාතුවක් කියලා. නොහැට ගම්මක් වෙයිනම් අජරාමර ධර්මයක් වෙයිනම් නත්ති ජාතස අමරණ උපන්නොත් නොමැරීමක් නෑ, මැරෙනවාමයි. හට නොගත්තොත් මරණයක් හම්බ වෙයි. ඇති නොවුනොත් මරණයක් නෑ. ඇති වුනොත් මරණයක් තියෙනවා. ඒකයි ඇති වෙච්ච දෙයක නැති බව කියන එක නිවන නෙමෙයි කියලා කියන්නේ. ඇති වෙච්ච දෙයක් වුනොත් නැති බවක් පේනවා. ඇති වෙච්ච දෙයට සාපේක්ෂව නැති බවක් පේනවා. නමුත් නැති බවට සාපේක්ෂව ඇති බවක් පේන්නේ නැහැ. ඒ කියන්නේ මේ තණ්හාව නැති වුනොත් ආයතනයන්ගේ ඉපදීමක් වෙන්නේ නැහැ. ආයතනයක Nirodha තුල සාපේක්ෂයක් හම්බ වෙන්නේ නැහැ. නේද? ඇති බවකට සාපේක්ෂවයි අපිට නැති බවක් පෙන්වන්න වෙන්නේ. මෙතන මේ මොනහරි දෙයක් තියෙනවනම් මේක නැහැනේ කියලා කියන්නේ ඉතලා ඇති බවකට සාපේක්ෂවයි. නැති බවක් තුල අපි වචන කතා කරන්නේ. අපි මේ අවකාශයේ නැත්තම් මේ එකපාරට මෙතන බලලකෝ කැසට් එක නැහැනේ කියනවාද? නැහැ කියන්නේ. කැසට් එක නැහැනේ කියන එක තුල තියෙන ඉතලා එහෙනම් තිබුණු බවක් එතන තියෙනවා යාට කියන්නේ. එතකොට ඒ වගේ මෙතෙන්දි පෙන්න්නේ නිවන කියන එක අපි බෞද්ධයෝ හැටියට හොඳට දැනගන්නට ඕනේ. නිවන කිව්වේ මොකද්ද? අසංකත ධාතුව. අසංකත ධාතුව කියලා කිව්වේ මොකද්ද? අසංකත ධාතුව නැත්නම් අසංකත ස්වභාවය. සංකත කියලා කියන්නේ මොකද්ද? හේතුන්ගෙන් හටගන්න කියන, වෙනස් වෙන හේතුන්ගෙන් හටගන්න කියන ස්වභාවය. නිවන කිව්වේ හේතුන්ගෙන් හටගන්න ධර්මතාවයක් නොයදෙන බව, හේතුණු උපදින බව එන කාරණාව. මේ තව පනවල තියෙන කොතෙන්ද මේ? මේ ආයතන හයේ නූපදින ස්වභාවයට පත් කරන බවයි නිවන කියලා කියන්න වෙන්නේ. දුක නොයදෙන්නේ උතන මිසක ආයතන හය උපදවාගෙන නම් දුක් නැතුව ඉන්න බෑ කියලා බුදුරජාන් වහන්සේ පැනෙව්වා. මේක ඉපන්නොත් මේක යැපීම පිණිස මොන මොන දේක් හරි කරන්න වෙනවා. ඒකම දුක. එතකොට ඔන්න නිවන කියලා පැනෙව්වා. මේ ස්පර්ශ ආයතන හයේ නූපදීමක් වෙයි නම්, මේ ස්පර්ශ ආයතන හයේ නූපදීම කියලා කියන්නේ ලෝකි නූපදීම. ලෝකය හෝ ලෝක යන පඤ්ඤප්තිය හෝ ලෝක යන දැනුමක් ඇති වුණා නම් මේ ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මේ ධර්මතා අරහමයි. මේ ධර්මතා හයෙන්මයි.
මේ ධර්මතා නැත්තම් ලෝකේ හෝ ලෝක යන පඤ්ඤප්තිය කවතුල වෙයිද? අපි කතාවක් වත් වෙයිද? වෙන්නේ. එතකොට මේ ස්පර්ශ ආයතන හයේ Nirodhe කියලා කිව්වේ හට ගන්නා වූ සියලු ධර්ම Nirodha.
හට ගන්නා වූ සියලු ධර්මයන්ගෙම හට නොගැනීම. මේ ස්පර්ශ ආයතන හයේ Nirodhe කියලා කිව්වේ ජරා මරණයන්ගේ Nirodhe. මේකට තමයි අජරාමර කියලා කිව්වේ. එතකොට අන්නහාව නැති කිරීමෙන් දුක නූපදින තත්ත්වයට පත් කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ පැනෙව්වා. ඔන්න Nirodhiyat යට සැකන මේ ස්පර්ශ ආයතන හය දුකයි. හොඳට ගන්න, මේ ස්පර්ශ ආයතන හය ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්න ස්වභාව කොට තියෙන මේක දුකයි කියලා බුදුරජාණන් වහන්සේ පැනෙව්වා. මේ දුක දුක හැටියට මෙනෙහි නොකරන කම නිසා, දුක දුක හැටියට නොදන්න නොබලන කම නිසා, මේ දුක්ඛය අඥානං කම නිසා, මේ දුක මම මගේ මගේ ආත්මය කියන තණ්හාවක් ඇති වෙලා තියෙනවා කියලාත් පෙන්වනවා. මේ තණ්හාව නිසායි නැවත නැවත දුක හටගත්තේ කියලා දුක්ඛ සමුදයත් පෙන්වනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ පෙන්වනවා මේ දුක දුක හැටියට දැලුවොත්, දුක දුක හැටියට අද සම්වර්ෂණය කළොත්, දුක දුක හැටියට හිත හිතා හිටියොත් තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වීම මතු දුක නූපදින ස්වභාවයටම යනවා කියලා පෙන්වනවා. ඔන්න දැන් බෞද්ධයෙකුගේ පරම නිස්සතාව කිව්වේ මොකද්ද? දුකේ නූපත්මක් වෙනවා නම්, අසංකත ධාතුවක් වෙනවා නම්, ජරා මරණයන්ගේ නොහැටගන්මක් වෙනවා නම්, මෙන්න මේකට කියන්න වෙනව මොකද්ද? නිවන කියලා. මෙන්න මේක තමයි බෞද්ධයාගේ පරම නිස්සතාව. එතකොට දැන් ඔන්න අපි මෙතෙන්ට යන්න මොකද කරන්න ඕනේ? දැන් අපිට ප්‍රශ්නෙට උත්තරයක් දැන් අපිට උත්තරයක් ආවා නේද? මොකද්ද උත්තරේ? බෞද්ධයෙක් හැටියට මොකද්ද කරන්න ඕනේ කියලා? මොකද්ද කරන්න ඕනේ? අයියෙන් කියන්න. බෞද්ධයෙක් හැටියට කරන්න තියෙන මොකද්ද? තණ්හාව නැති කරන්න ඕනේ. දැන් තණ්හාව නැති කරන්න මෙයාට දැන් දර්ශනීය උතනින් අවසන් වෙන්නේ නැහැ. තණ්හාව නැති කරන්නේ යයි කියන කරුණක් මෙයාට තියෙනවා ඊට පස්සේ. මේ තණ්හාව නැති වුනහම මේ දුක නූපදිනවා කියන තැන දක්වාම දර්ශනේ තියෙනවා. ඒ කියන්නේ මේ තණ්හාව නැති වුනහම මේ ස්පර්ශ ආයතන 6 උපදින්නේ නැහැ. මම අර ඔකට උපමාවක් කිව්වේ යම්කිසි කෙනෙක් ඒ කියන්නේ පහනක් ඇවිලෙනවා තෙලුයි තිරේ නිසා කලින් කලට කෙනෙක් තෙලුයි තිරේ දානවා. තෙලුත් දානවා මේ පහනට, තිරෙත් දානවා මේ පහනට. ඒ නිසා මේ දැල්ල බොහෝ කාලයක් ඇවිලෙනවා. පහන නිවෙන්නේම නෑ දැන්. මොකක් නිසාද? තෙලු ඉතරේ නැවත නැවත දාන නිසා. පහු කාලයකදී මේ පහන් දැල්ලේ ආදීනව දැක්කම යා. ආදීනව දැකලා මෙයාට නුවණක් ඇති වුණා. දැන් මේ ඇවිලෙන එකට කරන්න දෙයක් නෑ මට. රාපු තෙලු ඉතරේටයි කරන්න දෙයක් නෑ. දැන් මෙතන ඉඳලා තෙලු ඉතරේ දාන එක නතර කරනවා. දැන් ඔන්න කලින් කලට තෙල් දාන්නේ නෑ. කලින් කලයට තිරේ මාරු කරන්නේ නැහැ. දැන් මොකද මේක නවත්තපු ගමම්ම මෙයාට ඥාන දර්ශනයක් එනවා. දැන් මම පහන නූපදින ස්වභාවයට පත් කළා. ඇවිලෙද්දිමයි යම් මට්ටමක් ඇවිලෙද්දිමයි පහනේ ඉපදීම නැතර උනා කියලා දන්නේ. මෙයා දන්නවා යම් තාක් මේ තෙලුත් මේ තිරෙත් ඇති තාක් විතරයි මේ පහන දැන් ඇවිලෙන්නේ. මේක දිගට ඇවිලෙන්න හේතුවක් තිබුණා දැන් ඒ හේතුව නැහැ කියලා හොඳ නුවණක් මෙයාට කියනවා. කියලා දැන් ඔන්න පහනේ තෙල් ටිකක් ඉරෙත් තියනකන් ඇවිලෙන. ඇවිලිලා අන්තිම තෙල් බිඳුවත් තිරේ ටිකක් තියනකන් ඇවිලිලා ඇවිලුණාට පස්සේ ඒ ටික නැති වුණාට පස්සේ දැල්ල නිවෙනවා. නිවුනහම දැල්ල නූපදින ස්වභාවයටපත් වෙනවා. උපදින්න තියෙන හේතුව කලම නැති වෙලා ඒ හින්දා නැති වෙනවා. ඒ වගේ මේ ඇවිලෙන පහන් දැල්ල වගේ තමයි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාස ස්වභාවය. මේ තෙලුතිරෙත් වගේ තමයි නැවත නැවත ඇති වෙන තණ්හාව. අනව රාග්‍ර සංසාරයක ඉඳලා මේ තෙලුතිර දදා එන්නේ අපි. ඈ එතකොට ඔන්න පෙරදාපු තෙලුතිරේ හිඳ මේ දැන් දැල්ල ඇවිලෙනවා. අදත් අපි මේ තණ්හාව ඇති කරගන්නවා තෙලුතිරේ දානවා. ආයිත් මේ දැල්ල ඇති වෙනවා මෙහෙම. යම් කලක මේ දැල්ලේ දෝෂි දැක්කා. මේක ජරා මරණ ශෝක පරිදේව ස්වභාව කොට ඇති ධර්මය. දැන් තෙලුතිරේ දාන්නේ වගේ දැන් තණ්හාව නතර කළා. තණ්හාව නවත්තුපු ගමම්ම මට මොකද වෙන්නේ? මට නුවණක් එනවා. දැන් නම් පහනේ නැවත නැවත දැල්වීම නතර වෙනවා. නැවත නැවත දැල්වීම නතර වුණා. තියෙන තෙල් ටික නිසා, තිරේ නිසා යම් තාක් මේ දැල්ල පත්තු වෙයි නම් ඒ තාක් විතරයි පත්තු වෙන්නේ. ඒ වගේ පෙර ජීවිතෙන් හටගත් තණ්හාව නිසා හටගත් මේ ස්කන්ධය කියන තාක් විතරයි දැන් මේක පවතින ජීවිතේ. මේ ජීවිතේ තියෙද්දිමයි තණ්හාව නැති කළා දුක නූපදින ස්වභාවයට පත් කළා තියෙන්නේ දැන්. ඔන්න මේ ටිකත් ඒ ආයු තියෙන තාක් තිබිලා මේ ස්කන්ධයගේ අවශ්‍ය නැති වෙන දවසට මේ ස්කන්ධ ටිකත් නිරුද්ධ වෙලා යනවා. ඔන්න එදාට කියනවා අනුපාදා පරිනිර්වාණය කියලා. දුක නූපදින තත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ එතෙන්ට පැනවීම නැහැ. එතෙන්ට ආය පැනවීම නැහැ. එතකොට මෙන්න මේකයි අපේ ඉලක්කය වෙන්න ඕනේ. මම ඕකට තව අපි නිකන් උපමාවක් මෙහෙම කරමු. අපි දැන් ගිය කන්නේ කුඹුරක් කරලා වී ටිකක් ගත්තා. දැන් ඊට පස්සේ ඒ වී ටිකෙන් කොටසක් අපි පරිභෝග කළා. ඒකෙම කොටසක් ආයෙත් තියෙනවා ඉගාව කන්න. මේ විදිහට අපි මේ කෘෂිකර්මාන්තය දිගටම කරගෙන ආවා. දැන් මේ කෘෂිකර්මාන්තය දිගටම කරන එකේ දෝෂේ දැකලා ගිය කන්නේන් ගත්ත අස්වැන්න වී ටික අදිස්ථානයක් අදහසක් කරගත්ත මං ආයෙ කුඹුරු කරන්නේ කියලා. කළා මොකද කරන්නේ? මෙයා මේ ගිනාපු වී ටික ඔන්න ටිකක් කොටලා හාල් කළා. දැන් මෙයාට හොඳට නුවණක් තියෙනවා යම් වී ටිකක් කොටලා හාල් කළ අනුභව කළා නම් දැන් මේ ටික උපදින්නේ නැහැ. මේ ටිකෙන් ආපහු බීජ ටක දෙන්න තියෙන හේතුව නැති වුණා කියලා හොඳට නුවණක් එනවා. ආපහු තව වී ටිකක් අරගෙන කොටලා ආපහු ඒක අනවා. දැන් මේ ටිකෙන් ආයි බීජ ඇති වෙන්න තියෙන හේතුවත් නැති වුණා කියලා දන්නවා. තව ටිකක් කොටලා ඒ ටිකත් දැන් මේ ටිකෙන් ඇති වෙන්න තියෙන හේතුවත් නැති වුණා කියලා හොඳට නුවණක් එනවා. තියෙන ඔක්කොම ටික වී ටික ගෙනල්ලා කොටලා කනවා. දැන් බත් කෑවට පස්සේ දැන් මොකද වෙන්නේ? මෙයා දැන් පුරුෂයා ඉද්දිම දන්නවා ආහිත් ලබන කන්නේ නම් දැන් ඊගානේ කන්නේ ඇවිල්ලත් නැහැ. ඉතින් ඉන්පස්සේ ගොවි කර්මන්ත ඉවරයි. වී ඉපදීම නැති වුණා කියලා දන්නවා දැන්. නමුත් වී ඉපදීම නැති කරපු පුද්ගලයා කියලා දැන් මේ පුද්ගලයාට කතා කරනවා. පහු දවසකදී මේ මිනිස්සයත් මැරලා යනවා. ගියොත් දැන් මොකද්ද මෙතන තියෙන කතාවක් තියෙනවද අපිට? වී නැති කරපු පුද්ගලයා කතාවකුත් හම්බෙන්නේ නැහැ, වී කතාවක් හම්බ වෙන්නේ නැහැ නේද? අර වී ටිකක් ගිය කන්නේ ඒ නිසා හම්බෙච්ච වී ටික වගේ තමයි අපිට පෙර ජීවිතෙන් හම්බෙච්ච මේ ආයතන ටික ක්ලේශ අනුසය සහිත. ඒක කොටලා හැව වගේ තමයි මේ යම් මට්ටමක් දුක පිරසින් දැකලා තණ්හාව නැති කළොත් අපි කියමු සෝවාන් වුණා කියන්නකෝ. එකක් තණ්හාව නැතිනකොට ඔන්න මේ මට්ටමේ ඉලේසියකින් දැන් මේ සතර අපාය උපදින්නේ නෑ නේද? හොඳට අය සතර අපාය මිදුණා. හොඳ නුවණක් තියෙනවා. දැන් මේ ටිකෙන් ඔන්න ඊ දැන් පරිභෝග කරපු ටිකෙන් ආයේ බීජ එහෙම නෑ. දැන් ඊට පස්සේ මේකෙන් තව වී ටිකක් කොටලා අරගෙන කෑවහම දැන් ඒ ටික කාපු ටිකෙන් ආයේ කොවිතරම්න්ත කරන්න බෑ වගේ චකදාගම් වෙනකොට යම් කෙලෙසියක් දුරු වුණා නම් දැන් ඒකිනුත් ආයේ උපදින්නේ. ඒක තව ටිකක් කොටලා කෑවා වගේ තමයි දැන් කෙලස් තව ටිකක් ගෙවුනහම දැන් අනාගාමි වුණා. දැන් කාම භවයේ මේ මට්ටමට දැන් මේකෙත් ආයේ ඔක්කොම වී ටික පරිභෝගෙතම ගත්තා වගේ තමයි කෙලස් ටික ඔක්කොම නැති වුණාම දැන් නම් ඉතින් ආයේ වී හම්බ වෙන්නේ ආයේ කියලා යම්සේ හොඳට ඇති කෙනෙකුට පේනවාද? ඒ වගේම දැන් නම් ආයි උපදීම ස්වභාවය ඉවරයි. ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් නැති කිරීම සඳහා යමක් කළ යුතු නම් ඒ දේ මම කළා කියන නුවණ එනවා. එතකොට මෙන්න මේ වගේ හොඳට ඉස්සෙල්ලා දුක දැනගන්න ඕනේ. දුක ඇතිවීමේ හේතුව දැනගන්න ඕනේ. දුකේ නැතිවීම නැති බව නැති තැන දැනගන්නට ඕනේ. දුක නැති කරන මාර්ගය දැනගන්න ඕනේ. දැන් දුක තමයි මොකද්ද? මේ ස්පර්ශ ආයතන හයේ පැවැත්ම. ඔකට අහනවා අර හේමවත කියලා යක්ෂයෙක් ඇවිල්ලා සූත්‍රයක් අහනවා. මේ ප්‍රශ්නයක් අහනවා බුදුරජාණන් වහන්සේගෙන්. මේ හේමවත යක්ෂයා සුවන් වුණේ ওই ප්‍රශ්නේ අහලා ওই ප්‍රශ්නේ දුන්න උත්තරේ. කිස්මින් ලෝකෝ සමුප්පන්නෝ කිස්මින් කුබ්බති සන්තවං කිස්මින් ලෝකෝ උපාදාය කිස්මින් ලෝකෝ විහඤ්ඤති කියලා ඇව්වා. කුමක් උපන් කලි ලෝකේ උපන්නද? කුමක් ඇති කලි මේ කෙලෙස් ඇති වෙයිද? කුමක් ඇතුරු කරගෙන ලෝකය කියන එක පවතිනවද? කුමක් ඇති කලි ලෝකය කියන එකේ වෙහසක් වෙන්නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චස්සු ලෝකෝ සමුප්පන්න. මේ ආයතන හයේ ඉපදීමෙන් ලෝකේ උපන්න කියනවා. චස්සු කුබ්බති සන්තවං. ආයතන හයේ ඇති කල්ලි මේ කෙලෙස් රැස් වෙනවා. චන්න මේව උපාදාය. මේ ආයතන හය ඇසුරු කරගෙනම ලෝකේ පවතිනවා. චස්සු ලෝකෝ විඤ්ඤති. ආයතන හයේ පැවැත්මම ලෝකයේ වෙහෙසයි කියලා, ලෝකයේ වෙහෙතට හේතුවයි කියලා වනවන. මේ ටික අහනකොටම එයාසෝවන් වෙනවා. ඉතින් තව මේ වගේ අර්ථය පැහැදිලි කරලා දෙන්න ඇති. එතකොට ඔන්න මේ ස්පර්ශ ආයතන හය දුක හැටියට දත යුතුයි. දැන් ඔන්න අපිට මාර්ගය හම්බෙන්නේ නැහැ. හොඳට බලාගෙන ඉන්න. ඒ කියන්නේ මේ ස්පර්ශ ආයතන හය දුක හැටියට නොදන්නකම නිසා නේද තණ්හාව එහෙනම් ඇති වෙලා තියෙන්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කරපු මුල් තැන අපේ නුවණ තිබුණ සත්‍ය ඥානය හැටියට තිබුණා නම් අපිට මාර්ගය කියලා ගොඩක් හම්බ වෙන්නේ නැහැ. දුක දුක්ඛේ ඥානං නැතිකම නිසා, දුක පිරසින්ද නොදන්න නිසායිනේ තණ්හාව ඇති වෙලා තියෙන්නේ. දුක පිරසින්ද දැකලා තණ්හාව නැති කරන්න ඕනේ. ඒ තණ්හාව නැති වෙනකොට දුක නිරෝධය සාත් වෙනවා. මාර්ගය කියලා හම්බෙන්නේ මොකද? දුක පිරසින්දකින්ද කියන එක. තේරුණාද? හොඳට ආපහු ගන්න අර්ථය. දුක කියන එක පිරසින්ද නොදැක්කොත් තණ්හාව ඇති වෙනවා. තණ්හාව ඇති වුනොත් නැවත මේ වගේ දුක් වූ ආයතන පහළ වෙනවා. දුක්ඛේ අඥානං දුක්ඛ සමුදයේ අඥානං. මේ දුක දන්නේත් නැහැ. දුක නොදන්නකොට මෙහෙම තණ්හාව ඇතිලා මේ නැවත දුක ඇති වෙනවා කියලා දන්නේත් නැහැ. එයා දෙහිඳ දුක්ඛ නිරෝධයේ මාර්ගය දන්නේත් නැහැ.